అది దాసి హత్తరే డిసెంబర్ ఇసి నమవేనేది దా అపి వెందవగే పురుదు పరిధి మే సూదానా మిలా ఇన్నే ఆధునిక పిరిస సందహా సత్యమత్ పవ హందున్నో అది మే వెడ సటహనే తా సటహనకట ఏ సందహా నిసన్నవాణయ నియోజనే కరమేన్ మే ధర్మ సభావట వెడమ కర సిట్న నమకియాన్న అవసరాయి. గౌరవనీయ హోమగమ దామ కుసల స్వామీన్ వహన్సే అవి పాద నమస్కారయෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධ වෙන සියලුම ස්වාමීන් වහන්සේලා සාමෑණිවරුත් අපි පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ඒ වගේම සූම් තාක්ෂණය හරහා මික්ස් හෙලා තාක්ෂණය හරහා වැඩසටහන සම්බන්ධ වෙන සියලුම දෙනාත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. වෙනද වගේම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ගැන අනුකම්පාවෙන් ඉදිරිපත් කරන අනුශාසනාවකින් ධර්මදේශනාවකින් වැඩසටහන ආරම්භ කරනවා. ඊට පස්සේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා මුලින් ඉදිරිපත් කිරීමෙන් අනතුරු අපිට වාචික ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා කාල වෙලා තියෙන හැටියට. ඒ විතර තමයි වැඩසටහන දිගෑරෙන්නේ. ඉතින් වෙනද වගේම අදත් අපි වෙනුවෙන් අපි ගැන අනුකම්පාවෙන් ධර්ම දේශනාවක් කරන්න කියලා පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ටිතේන කායේන ටිතේන චේතසා තිට්ටං නිසින්නෝ උදවා සයානෝ එවං සතින් බික්කු අදිට්ඨහානෝ ලබේත පුබ්බ පරියං විශේෂං ලද්ධාන පුබ්බ පරියං විශේෂං අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්නතුනි, අද දවසෙත් අපිට යම් වේලාවක් ඉඩකඩක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච වේලාවේ ඉඩකඩේ අපි බලමු මේ දවසට ඉදිරිපත් වෙච්ච ඒ ධර්ම කරුණ, එහෙම නැත්නම් ඒ කරුණු පැහැදිලි කරගන්න ඒ පිළිබඳ යම් විමසිල්ලක් සංවාදයක් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මේ අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම ගත්තොත් ඒක එහෙම විශාල දෙයක්ුත් නෙමෙයි. දකින්න තියෙන්නේ මේ චූලපන්තක හාමුදුරුවෝ යම් කිසි අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ සමීපේ ඒ භාවනානුයෝගීව කල් ගෙවනවා. ඒ විදිහට මේ ප්‍රතිපදාව පුරමින් කල් ගෙවනවා. එතකොට එහෙම ඉන්න අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ මේ චූලපන්තක හාමුදුරුවෝ දැකලා ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කියපු අදහසක්, එහෙම නැත්නම් ගාථාවක් තමයි මෙන්න මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථාව. චූලපන්තක හාමුදුරුවෝ ඉලක්ක කළා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. එතකොට මේ දේශනාවේ නැත්නම් මේ කෙටි ගාථාවේ අදහස මොකද්ද? ඒ අදහස කොහොමද අපේ ප්‍රතිපදාවට සම්බන්ධ කරගන්න පුළුවන්, ලං කරගන්න පුළුවන් කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. ඒ කරුණු ටික පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. එතකොට එතන බුදුරජාණන් වහන්සේ මේ පොඩි හාමුදුරුවෝ, චූලපන්තක හාමුදුරුවෝ දැකලා ඒ ස්වාමීන් වහන්සේ මේ විදිහට ප්‍රතිපදාවේ යෙදෙන බව දැකලා ඒ පිළිබඳ අදහසක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. සතුටු වාක්‍යයක් විදිහට කියන අදහසක් මේ තියෙන්නේ. එතකොට එතෙන්දී සඳහන් වෙන්නේ ටිතේන කායේන ටිතේන චේතසා. එහෙම තමයි පටන් ගන්නේ. මේ හිටියා වූ නැත්තම් පිහිටියා වූ ස්ථිර වුණා වූ කයකින්, ඒ වගේම ස්ථිර වුණා වූ සිතකින් ඔන්න විදිහට ප්‍රකාශ කරන මේ හිටියා වූ පිහිටියා වූ මනාව පිහිටන ලද, මනාව සිටින ලද කයකින්, ඒ වගේම හිතකින් ඊළඟට කියනවා තිට්ටං නිසින්නෝ උදවා සයානෝ. යමෙක් සිටියේ වේද, හිඳියේ වේද, වැදහොත්තේ වේද. තිට්ටං නිසින්නං උදවා සයානෝ කියන්නේ සිටගෙන ඉන්නවා, නැත්නම් වාඩි වෙලා ඉන්නවා, එහෙම නැත්නම් සැතපිලා ඉන්නවා. ඒවං සතින් බික්කු අදිට්ඨහානෝ ලබේත පුබ්බා පරියං විශේෂං. මේ ලෙස එළඹ සිටින සිහියෙන් හිටියා වූ මහන, මේ ආකාර සිහියක් පිහිටවා ගත්තා වූ මහන ලබේත පුබ්බ පරියං විශේෂං. මෙන්න මෙතන අමුතු වචනයක් කියදෙනවා, පුබ්බා පරියං, පුබ්බා පරියං විශේෂං කියලා. එතකොට එතන යම් කිසි විදියක මේ නිවනට ඉලක්ක කළා යොදපු වචනයක් විදිහට අපිට ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ ප්‍රතිපදාවේදී අපි කරන පුහුණුවේදී අදාළ වෙන වචනයක් කියලා ගන්නත් පුළුවන්. එතකොට මේ පුබ්බා පරියං කියලා පෙරපසු විශේෂය ලැබුවා, ලබනවා කියන අදහස තමයි මෙතන වචනේ විදිහට ගත්තොත් කියන්න තියෙන්නේ. පුබ්බා පරියං පෙරපසු විශේෂ ඥානයක්, ඒ විදිහේ විශේෂයක් මේ භික්ෂුව ලබනවා. ඊට පස්සේ කියනවා ලද්ධාන පුබ්බා පරියං විශේෂං. මේ විදිහට මේ පෙරපසු විශේෂ ඥානයක් ලබලා අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මේ මාරයාට නොපෙනෙන දිහාවකට, මාරයාට හසු නොවන දිහාවකට මේ භික්ෂුව ගමන් කරනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ කරුණු ටික අපි බලමු තව ටිකක් විස්තර සහිතව, මේ මොනවද මේ කියන කතාව කියලා පැහැදිලි කරගන්න යම් උත්සාහයක් දරමු. එතකොට මෙතනදී ගත්තොත් මේ මුලින්ම කියන මේ තිතේන කායේන තිතේන චේතසා කියන මෙන්න මේ ස්වභාවය දැන් අපි හිතුවත් කල්පනා කරොත්, අලුතෙන් මේ වගේ පුහුණුවකට එළඹෙන කෙනෙක් නැත්තම් මේ විදිහේ පුහුණුවක් නොකරපු කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට දකින්න පුළුවන් මේ කය වුණත් එක විදිහක තියාගන්න හරි අමාරුයි. හරියට නිකන් අර අපි හිතලාම කරනවත් නෙමෙයි, නමුත් හැම වෙලේම මේ කයේ චලන තියෙනවා. චලන තියෙනවා. කය හැම වෙලේම එහෙ මෙහෙ චලනය කරමින් තමයි, සොලවමින් තමයි යම් කිසි කෙනෙක් කල් ගෙවන්නේ. අන නොවඩන ලද කයක්, නොවඩන ලද සිතක් කියලා කියනවා. මේ නොවඩන ලද කායක ස්වභාවය තමයි මේක හැම වෙලේම මෙහාට මෙහාට දඟලනවා, අර පැත්ත මේ පැත්ත හැරෙනවා. ওই විදිහට මේ කායක සෙලවුම්, කායක සෙලවුම් නිතර නිතර දකින්න පුළුවන්. දැන් අපි හිතමු ඔය TV එකක් ඉස්සරහා වගේ වාඩි වෙලා ඉඳියත්, නැත්නම් බණ කතාවක් අහගෙන ඉඳියත්, මොක කරගෙන ඉඳියත් අපි දන්නේම නැතුව මේ කය අර පැත්තට මේ පැත්තට අඹරනවා, ඒ පැත්තට මේ පැත්තට හැරෙනවා, බර වැටෙන පැත්ත මාරු කරනවා, අතපය දිගාරිනවා, කුලනවා, කකුල් එක එක විදියට උඩින් යටින් ඔය කාග ආකාරයෙන් තියා ගන්නවා. ඔන්න ඒ විදියට මේ කයේ චලන ගොඩාක් දැක දැනගන්න පුළුවන්. එතකොට මේවා නිකන් හරියට අර නිකං සත්වයෙක්, පුද්ගලයෙක් මේ චලන කරනවා, එහා මෙහා හැසිරෙනවා කියලා බැලූ බැල්මට පෙවුනට මේවා නිකං අර කායක චලන. ඒවා නිකං අර කොන්ෂස්ලි කරනවත් නෙමෙයි, දැනුවත්ව අවදිව කරනවත් නෙමෙයි. මේ කය නිකං එහා මෙහා හැරෙනවා, හැසිරෙනවා. ඒ විදිහේ චලන බොහොම පහසුවෙන් කෙනෙක්ට දකින්න පුළුවන්. අන නොවඩන ලද කයක්, නොවඩන ලද සිතක් ඇති බවට සලකුණු විදිහට අපිට කියන්නත් පුළුවන්. එක එක්කෙනාගේ චරිත ස්වභාව අනුවත් ඉතින් වෙනස් වෙනවා. සමහර කෙනෙක්ට එක විදිහක ඉන්නම බැරි ගායක් තියෙනවානේ. එහෙම කට්ටියත් ඉන්නවා. තව කට්ටිය ඉන්නවා නිකන් ඇඟ නම් අතව වැඩිය හොල්ලන්නේ නැහැ. නමුත් හිත හරි කලබලයි. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් අර බැලූ බැල්මට ඇඟීම චලනවලින් කියන්න අමාරුයි. නමුත් සාමාන්‍ය දළ අදහසක් විදිහට අපිට මේ කය එක විදිහක තියාගෙන ඉන්න බැරි බව, සුළු වේලාවක්වත් නිසලව නිශ්චලතාවයක පවත්වන්න බැරි බව, අන්න මේ නොඅඩන ලද කායික ස්වභාවය විදිහට අපිට පෙන්වන්න පුළුවනි. ඉතින් එතකොට අන්න මේ පිහිටියා වූ සිටියා වූ කයකින් ඉන්නවා කියන අදහස තමයි මේ තියෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් පුහුණු විය යුතු වඩන ලද කායික ස්වභාවය. ඒක ටිකක් කාලයක් තිස්සේ උත්සාහ කරලා ලං කරගත යුතු දෙයක්. අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට ඇස් දෙක වහගෙන ඉන්නත් බෑ වැඩි වෙලාවක්. හොරාට එක හැක් කරලා බලනවා, ඔල්ලෝසු දිහා බලනවා. ඔහොම තමයි සාමාන්‍ය යාගේ චර්යාව. නමුත් අන ටික ටික මේ සිහියක් පුරුදු කරගෙන යනකොට, ඒ විදිහට කල් ගෙවනකොට අන්න යම් හැකියාවක් ක්‍රමානුකූලව දියුණු වෙලා එනවා. මේ විදිහට මට මේ කය නිශ්චල කරලා යම් වේලාවක් අන්න ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. අර විදිහට කයේ මේ සිදුවෙන මේ පාලනයකින් තොර චලන අවම වෙලා ඉන්න පුළුවන් හැකියාවක් ඒ තැනැත්තා තුළ ක්‍රමානුකූලව දියුණු වෙනවා. අර එහෙ මෙහෙ අතපයි විසි කර කර ඒ දඟල දඟල ඉඳපු තැනත් එක් වුණත් අන්න ටිකෙන් ටික මේ හිටියා වූ පිහිටියා වූ කයකින් ඉන්න පුළුවන් ස්වභාවයක් අන්න දියුණු කරගන්නවා. දියුණු කරගන්නවා. අන්න යම් කිසි විදියක මේ කයක් වඩනාලද කයක් බවට පරිවර්තනය වෙන ආකාරය. ඊට පස්සේ අපි හිතුවොත් මෙතන ටිතේන චේතසා කියලත් කියනවනේ. එතකොට ඒක තමයි ගොඩාක් වෙලාවට වැදගත් දේ. සමහර කෙනෙක් කයෙන් නිශ්චලව ඉඳියත් හිතෙන් හරිම කලබලයි. ඉතින් කයෙන් නිශ්චලව ඉඳපු පමණින් අපිට කියන්නත් බෑ මේ තැනැත්තා මේ ඇත්තටම නිශ්චල කෙනෙක්ද කියලා. හිතෙන් බොහෝ කලබලකාරී ස්වභාවයක්, එහෙට මෙහෙට දඟලන ස්වභාවයක්, විවිධ දේවල් ඔස්සේ නැවත නැවත ගමන් කරන ස්වභාවයක්, ඉස්පාසුවක් නැති ස්වභාවයක් මේ හිත තුළ තියනවා වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න කයෙන් ස්ථිරයි, කයේ චලන නොපෙනුනත් අන්න හිත තුළ බොහෝ කලබලකාරී ස්වභාවයක් මේ තැනැත්තා තුළ දකින්න පුළුවන්. එතකොට ඔන්න ඉටිතේන චේතසා කියන එක තමයි වැඩියම වැදගත් වෙන්නේ. ඒක අර කී විදියට ප්‍රතිපදාවක් පුහුණුවක් තුළ ලැබෙන දෙයක්, වඩනාලද හිතක් කියන ස්වභාවය ටිකෙන් ටික දියුණු වෙලා එනවා. දැන් සාමාන්‍ය ගත්තොත් ආධුනික කෙනෙක්ට වාඩි වුණාම මේ හිත බොහෝ කලබල බව දකින්න පුළුවන්. අර විදියට එක මොහොතක්වත් මේ සිහියක් පිටවා ගන්න බෑ. මේ වටපිටාවේ සද්ද හින්දා බෑ. මේ එන හිතවිලි හින්දා බෑ කියලා ඔය විදියට නොයේකුත් දේවල් ඔස්සේ චෝදනා කරනවා. ඒවා පිළිබඳ ප්‍රකාශ කරනවා. මට මේ විදියට මේ පුහුණුව කරන්න බෑ මේ කරුණු හින්දා කියලා කියනවා. අන්න අර කලබලකාරී හිතක ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට ඒ හිත අන්න අර විදියට පිහිටියා වූ හිටියා වූ හිතක් බවට පත් වෙන එක ටින් කාලෙත් එක්ක දගත යුතු උත්සාහයක් තමයි. හැබැයි බැරි නෑ. පුළුවන්. පුළුවන් කියන්නේ උත්සාහ කරන කෙනෙක්ට පුළුවන්. නැවත නැවත ක්‍රමානුකූලව අපි හිතමු විනාඩි දෙක තුනකින් හරියට පටන් අරන් ටික ටික වාඩි වෙලා ඉන්න පුරුද්දක්, ඇවිදින පුරුද්දක් ඇති කරගත යුතුයි. සාමාන්‍ය දැන් අපි හිතුවොත් දවසක් අර දරුවෙක් අහනවා, මේ මට මේ විනාඩියක් වගේ තමයි වාඩි වෙලා ඉන්න පුළුවන්, මම මේක වැඩි කරගන්නේ කොහොමද කියලා. එයාට විනාඩියක් විතර තමයි ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ බෑලු. ඉතින් මං කිව්වා විනාඩියක් ඉන්න පුළුවන්නේ දැන්. අනිත් දවසේ විනාඩියයි තප්පර 30ක් ඉන්න පුළුවන් වේවිද කියලා. තප්පර 30ක් වැඩි කරගන්න පුළුවන්ද කියලා. 30ක් නම් වැඩි කරගන්න පුළුවන් කියනවා. ඉතින් අන්න එහෙනම් තප්පර 30ක් අද දවසේ වැඩිපුර ඉන්න පුළුවන්. හෙට දවසෙත් ඒ ගානම කියමුකෝ. නමුත් අනිද්දාට තවත් තප්පර 30ක් වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දවසට දවස් දෙකකට සැරයක් තප්පර 30 ගානේ වැඩි කරගෙන ගියොත් ඔන්න අපි හිතමු මාස භාගයක් විතර යනකොට අගේට විනාඩි 15ක් 20ක් වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාව අන්න හදාගන්න බැරි නෑ. මේ තප්පර 30 30 වැඩි කළා ලොකු කාලෙකුත් නෙමෙයි. අන්න ඒ ආකාරයට ක්‍රමානුකූලව අපි හිතමු ටික ටික පුහුණු වෙනකොට මෙයාට තේරෙනවා මේ පිහිටියා වූ හිතකින් සිටියා වූ හිතකින් ඉන්න පුළුවන් ස්වභාවය ටික ටික වර්ධනය වෙනවා. ඒක අර බාධා නොවනවාමත් නෙමෙයි, වටපිටාවේ සද්ද ඇහෙන්නේ නැතුව යනවවත්, හිතවිලි නැති වෙනවවත් නෙමෙයි. නමුත් ඒව අතරේ අන්න ඉන්න පුළුවන් හිතක්, පිහිටියා වූ හිතක්, නොසැලෙන හිතක් ටික ටික වර්ධනය වෙන බව, ඇති වෙන බව දකින්න පුළුවන්. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ කලබලකාරී හිතක් පුරුදු කරපු කෙනෙක්, ජීවිත කාලයක් පුරාවට කලබලකාරී හිතක් දැකපු කෙනෙක් මෙන්න මේ පිහිටියා වූ සිටියා වූ හිත තමන් තුළින් අත්දැක්කොත් ඒක නිකන් මහා වෙනසක්, අහස පොළොව වගේ පරතරයක්. මේ මම නිවන් දැක්කාද, සෝවාන් වුණාද කියලා හිතෙන තරමට පරිවර්තනයක් තමන් තුළ සුළු වේලාවකට දකින්න පුළුවන්. මේ විදිහට මේ විනාඩි 5-10කට මගේ හිත මේ කටුගතිය නැති වෙලා ගිහිල්ලා මේ පිහිටියා වූ සිටියා වූ ස්වභාවයකට පත් වෙනවා. ඒක නිකන් මේ මහා ලොකු භාවනා අත්දැකීමකුත් නෙමෙයි. නමුත් අර ආධුනික කෙනෙක්ට ඒක නිකන් මහා වෙනසක්, අහස පොළොව වගේ වෙනසක් විදියට දැනෙන්න පටන් ගන්නවා. මගේ හිත මේ වගේ ස්වභාවයකට, මේ වගේ පිහිටිය හිටිය ස්වභාවයකට පත් උනේ, එහෙම එකක් අත්දැක්කේ සමහර විට ජීවිතේ පළවෙනි පාරට. ඒක දැක්කහම නිකන් මේ නිවන් දැක්කාදෝ කියලා හිතෙන තරමට අන්න කෙනෙක්ට අදහසක් මතුවෙන්න පුළුවන්. එච්චරට විවේක ස්වභාවයක්, තැම්පත් වුණු ස්වභාවයක්, කටුගතිය නැති වෙලා ගියපු ස්වභාවයක් මේ කෙනා සුළු මොහොතකට අත්දකිනවා. එතකොට අන්න පිහිටියා වූ හිතක්, පිහිටියා වූ කයක් කියන ස්වභාවය තමයි ওই ටිකෙන් ටික වර්ධනය වෙලා එන්නේ. අර සද්ද බද්ද තියුණත්, හිතවිලි තියුණත් මේ හිත මේ දේවල් වලට කලබල නොවෙන, නොසැලෙන ස්වභාවයක් ප්‍රමාණිකූලව අන්න වර්ධනය වෙමින් එනවා. අන්න ඒ වර්ධනය වෙන හිත පිළිබඳ තව විස්තරයක් තමයි ඉදිරියට සඳහන් වෙන්නේ. මොකද්ද තිට්ටං නිසින්නෝ උදවා සයානෝ. මේ විදිහේ හිතකින් කයකින් මේ තැනැත්තා අන්න හිටගෙන හිටියද හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉඳියද වාඩි වෙලා ඉන්නවා, සයනය කළා ඉන්නවද සයනය කළා ඉන්නවා. මෙතන මේ සක්මන ගැන කියවෙන්නේ නැහැ. පිහිටියා වූ හිතකින්, පිහිටියා වූ කයකින් ඉන්නවා කියලා කියන්නේ. එතකොට සක්මනේ කය ක්‍රියාශීලී නිසාද කොයිද? මෙතන සක්මන ගැන කියවෙන්නේ නැහැ. ඒ වෙනුවට සිටියත්, හිඳියත්, සයනය කරත් අන්න මේ තැනැත්තා මේ පිහිටියා වූ හිතකින්, පිහිටියා වූ කයකින් ඉන්නවා, කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. එතකොට සාමාන්‍ය දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ටිකක් හරි සමබර කරගත්තත් ඒකේ ටිකක් හරි නොසැලී දඟලන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් දියුණු කරගත්තත් අර හිටගෙන ඉන්නවා කියන ඉරියව්වත්, සයනය කරනවා කියන ඉරියව්වත් සාමාන්‍ය මෙහෙම පිහිටි ගතියකින් ඉන්න අමාරුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුලින්. විශේෂයෙන් හිටගෙන ඉන්න ඉරියව්ව වගේ අපි මොනවා හරි එකක් ගැන අපේක්ෂාවෙන් ඉන්නේ. බස් එකක් හරි එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කවුරු හරි එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පෝලිමක හිටගෙන ඉන්නවා. ඉතින් ඔය වගේ අවස්ථාවල ටිකක් ආතතිගත ඉරියව්වක් තමයි ඔය හිටගෙන ඉන්න ඉරියව්ව. ඉතින් හැම වෙලේම වටපිට බල බල, ෆෝන් එක දිහා බල බල, ඔල්ලෝසු දිහා බල බල ඔහොම තමයි සමහර වෙලාවට කල් ගෙවෙන්නේ. නමුත් අන්න මේ විදිහේ භාවනාවක් පුහුණුවක් හඳුනන කෙනෙක් අන්න ටික ටික මේ හිටගෙන ඉන්න ඉරියව්වෙත් පිහිටි හිටිය ස්වභාවයක්, අර විදිහට කයෙන් වගේම හිතෙනුත් ස්ථිර නොසැලෙන ස්වභාවයක් ටික ටික ඇති කර ගන්නවා. ඒක එච්චරම හිතන තරම් අමාරුත් නෑ. මේක ටිකක් අර උත්සාහ කරලා බැලීම තමයි වැදගත් වෙන්නේ. එතකොට අර පොලිමේ ආතතිය වෙනුවට හිත තුළ ඇත්තටම විවේකයක් සහනයක් මතුවෙලා ඉන්න පුළුවන්. බස් එක බලාගෙන ඉඳියයි කියලා ඉතින් කොච්චර බැලුවත් ඔය බස් එක එන්නේ එන වෙලාවටනේ. මග බැලුවයි කියලා බස් එක ඉක්මනට එන්නේත් නැහැ. ඔරලෝසු දිහා බැලුවා කියලා එහෙම වෙනස් වෙන්නේත් නැහැ. එතකොට අන්න ඒ ඉරියව්වත් මේ පිහිටි කයකින් පිහිටි හිතකින් ඉන්න පුළුවන් හැකියාවක් අන්න ටික ටික වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම හිටගෙන ඉන්න ඉරියව්වක වගේ මේ පුහුණුව හොඳයි. මොකද හේතුව අර ආතතිගතයි ඒ ඉරියව්ව ටිකක්. ඒ ආතතිගත ස්වභාවයටත් විසඳුමක් විදියට හොඳයි. ඒක ඉතින් යම් කිසි සමබරතාවයක් හදාගෙන විවේකීව පිහිටි හිතකින් පිහිටි කයකින් ඉන්න පුළුවන්. නැ සාමාන්‍ය ඔය වැඩසටහනකට ආපු පිරිසකට වුණත් අපි ඔය ටිකක් වෙලා වාඩි වෙලා ඉඳියට පස්සේ අතපය රුදාව හින්දාද කොයිදෝ නැගිටෝලා සුළු මොහොතක් හිටගෙන ඉන්න ඉරියව්වට සිහිය ගන්න කියලා කියනවා. හැබැයි ඔය නැගි වාඩි වෙලා ඉඳලා නැගිටපු ගමන් සමහරු එක්කෝ අතපය හිරි වැටලා හින්දා නැගිටලා ආපහු වැටෙනවා. එහෙම නැත්නම් සමහරු නිකන් අර මේ පොඩි ක්ලාන්ත ගතියක් වෙලා වගේ ඇස් දෙක වහගෙන එහෙමත් වැටෙන ආකාර දකින්න පුළුවන්. ඉතින් කලින්ම කියන්න ඕනේ මේ අතපය හිරි වැටිලා නම් පොඩ්ඩක් හිමීට බලලා නැගිටින්න. අර විදියට විශ්වාසයක් තියෙනවා නම් විතරක් ඇස් දෙක වහගන්න කියලා කියන්න වෙනවා. නැත්නම් අර කේල් ගහක් කපලා බිම දැම්මා වගේ දඩාංගාලා ඔන්න ඇදගෙන වැටෙනවා. දවසක් ඔය ගුරුවරු ටිකක්ද කොයිදෝ ඇවිල්ලා එක්කෙනෙක් වැටුණා. ඒ මදිවට තවත් එකෙක් වැටුණා. දෙන්නෙක් වැටුණා එකම ශාලාවේ. ඊට පස්සේ අනික් කට්ටිය වට වෙලා ගිහිල්ලා අරන් ගිහිල්ලා කොයිදෝ මොකද තැනක තිබ්බා. ඉතින් පස්සේ සංවිධායක නෝනාගෙන් ඇහුවාම මොකද වුනේ කියලා. සංවිධායක නෝනා කියන දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, ඔන්න අර කාමරේට ගිහිල්ලා දැම්මා. බෑනේ කරන්න මේක. ඒ 300ක් විතර අරගෙන ඇවිල්ලා ඔය එක්කෙනෙක් කලන්ත දැම්මාම එයා වටේ වට වෙලා ඉඳියොත් එහෙම ඉතුරු ටික වැඩසටහන කරන්න වෙන්නේ නැහැ. අර අප්‍රෝච් එක හොඳයි. කාමරේට ගිහිල්ලා දැම්ම දන්නේ නැහැ මොනව වුණාද කියලා. ඒ ක්‍රමවේදේ හොඳයි. නැත්නම් අර වැඩක් කරන්න අමාරු ඉතින්. පිරිසක් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. එතකොට අර එක්කෙනෙක්ට මොන හරි අපදාවක් වුණාම යාට ඉතින් කවුරු හරි සහායට දීලා එයා එතනින් බැහැර කරන එක තමයි කරන්න වෙන්නේ. එයා ගැන ලොකු ඇටෙන්ෂන් එකක් දෙන්න ගියොත් අපේ වැඩේට බාධායි. වැඩේට බාධායි. ඉතින් එහෙම දෙයක් සිත් තියෙනවා. මේ හාමුදුරුව වැටුණොත් වගේ නම් මොන හරි පොඩි ඊට වැඩි ඇටෙන්ෂන් එකක් දෙන්න පුළුවන්. ඒතකොට වැඩසටහන කරන කෙනා කියලා අරගොල්ලෝ සහභාගි වෙන කට්ටියනේ මං කියන්නේ නැද්ද? ඈ එහෙම ඉතින් පොඩ්ඩක් අර ඒ තමුන් පිළිබඳ අවධානයක් නැතුව හිටගෙන එක පාට අර කකුල් හිරි වැටිලා ඒක නිසා අපහසුතාවයට පත් වෙනවා. එහෙම නැත්නම් අර විදිහට ඇස් වහගත්තාම ක්ලාන්ත ගතියනවා. ඒවා ඉතින් තම තමුන්ගේ කය අනුව දැනගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. නමුත් කෙසේ නමුත් මේ හිටගෙන ඉන්න ඉරියව්ව මේ ඇස් අරගෙන හරි කමක් නැහැ. අර පිහිටි හිතක් පිහිටි කයක් වඩන්න හොඳ ඉරියව්වක්. මේ සියල්ල යන්නේ මේ සිහිය පිහිටවා ගැනීම තුළ. මේ ගාථාවේ පහුවෙලා තමයි ඒක එන්නේ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මේ කියන්නේ සිහිය පිහිටවා ගැනීමක් සමග යන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියාගෙන යන්නේ. එතකොට ඊට පස්සේ අන්තිමට සඳහන් වෙනවා මේ වැදහොත්තේ සහනය කරපු ඉරියව්වක් ගැන. එතකොට සාමාන්‍ය සහනය කරපු ඉරියව්වක නම් කොහොමවත්ම නිකන් එහෙම එක විදියක ඉන්න තිය ගතියක් තියෙනවනේ. නිින්ද ගියාම නම් කොහොමවත්ම බේරන්න බෑ. අවදි වෙ ඉඳියත් අර සමහර කෙනෙක්ට ඇඳට ගියාට පස්සේ නිකන් එහෙට මෙහෙට හැරිලා ටිකක් වෙලා යනවා ඇඳේ පහසුව හොයාගන්න. මොන ඉරියව්වද පහසු කියලා. නේද? සමහර දවස්වලට වෙහෙස වැඩි නම් වගේ අර සුපුරුදු ඉරියව්වෙන් නිදි ගන්නත් අමාරුයි. එහෙමත් ප්‍රශ්න තියෙනවා. ඒ දවසේ වෙහෙසනුවත් ඒක වෙන්න පුළුවන්. ඉතින් ඇඳේ එහෙම පෙරලිලා අර හරියන එකක් ඉරියව්වක් හොයන ගතියක් දෝ කියල එකක් මොකක් දෙකක් තියෙනවා. කෙසේ නමුත් අපි හිතමු එම මුලින් සකස් කරගෙන හරි කමක් නෑ යම් ඉරියව්වකට ස්ථිර වුණා කියලා. යම් ඉරියව්වක් හොඳයි කියලා ඒකට එළඹුණා කියලා. අන්න ඒක එළඹුණාට පස්සේ බලන්න පුළුවන් මේ පිහිටියා වූ හිතකින් කයකින් මට මේ ඉරියව්ව කල් ගෙවන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් අර මල පෙරේතය නිදිය ගත්තා වගේ එහෙට මෙහෙට පෙරලි පෙරලි නිදිය ගන්න චරිත ඒ ස්වභාව සමහර විට අපි ළඟ තියෙන්න පුළුවනි. නිින්ද ගියාට පස්සේ ඉතින් පාලනයකුත් නැහැනේ. නිින්ද ගියාට පස්සේ අපේ ප්‍රകൃතිය මතුවෙලා එනවා. ඔය ප්‍රകൃතිය මතුවෙන හොඳ අවස්ථාවක් තමයි ඔය නිදිගත් අවස්ථාව. ඉතින් එහා පැත්තේ කෙනාගෙන් තමයි අහන්න ඕනේ මොන විදියෙ පෙරේතෙද්ද කියලා නිදිය ගත්තට පස්සේ. සාමාන්‍යයෙන් ඔය ප්‍රകൃතිය මතුවෙන අවස්ථා තියෙනවා යම් යම් අවස්ථා. ඔය ආහාර ගන්නකොට ප්‍රകൃතිය මතුවෙනවා. සබාවක නෙමෙයි අපි හිතමුකෝ. තමුන් ආහාර ගන්න වෙලාවක වගේවත් නේද? අර සභා ගෞරවයක් සභාවේ ඉන්නවා කියලා අවධානයක් නැති වෙලාවක අන්න ප්‍රകൃතිය මතුවෙනවා. ඊට පස්සේ ඔය නිදි ගත්ත වෙලාවේදීත් ප්‍රകൃතිය මතුවෙනවා. ඒ වගේම තමුන්ට ජීවිත තර්ජනයක් වගේ ආපු වෙලාවක බියක් මතුවෙච්ච වෙලාවක අන්න ඒ වගේ වෙලාවටත් ප්‍රകൃතිය මතුවෙනවා. ඊට පස්සේ ඔය ලිංගිකත්වයට ගියාමත් අන්න ප්‍රകൃතිය මතුවෙනවා. ඔන්න ඒ වගේ විවිධ අවස්ථා කිහිපයක් තියෙනවා. මොන විදියට වහගෙන කරගෙන ඉඳියත් අන්න ඔය අවස්ථාවලදී තම තමුන්ගේ හැබෑ ස්වභාවයේ ප්‍රകൃතිය මතුවෙන ආකාරයක්. දැන් ඔය බණ පොතේ තියෙනවා ඒ දවස්වල ඔය භාග්‍යවතුන් වහන්සේ ඉන්න කාලේ ඔය නාගයෝ යෝපපාතික නාගයෝ. නාගයෝ කියන්නේ ඔය මේ මේ නිකම්ම නයි නෙමේ. ඒගොල්ලෝ තිරිසන් යෝනිය තමයි. හැබැයි මේ ඕපපාතික විදියට පහළ වෙන ඔය බලගත්තු කට්ටිය ඉර්දි එහෙම තියෙනවා. ඒ යම් යම් ශක්තියින් තියෙනවා. ඒ වගේ පිරිසක්. එතකොට ඒ නාගයෝ මේ ශාසනේ මේ බුදු කෙනෙක් පහළ වුණාම ඒගොල්ලෝ මේ පින් කර ගන්න වගේ අදහසකින් මේ ශාසනේ ඇවිල්ලා පැවිදි දම් පුරනවා. එතකොට මේ නාග ස්වභාවයෙන් මහා සර්පයා විදියට එහෙම ඉන්න බැරි නිසාද කොහෙදෝ මේ මනුස්ස වෙස්ෙන් තමයි එනවා කියන්නේ. මිනිස් වෙසින් ඇවිල්ලා මේ විදියට පැවිදි වෙලා උපසම්පදා වෙලා අර සාමාන්‍ය හාමුදුරු කෙනෙක් වගේ මේ ප්‍රතිපදාව කරගෙන ඉන්නවලු. ඉන්නවා. හැබැයි අර දානෙ ගන්න ගියාම අර පිරිස අතරේ දානෙ ගන්නේ නැහැලු. මේ පාත්‍රයට බෙදාගෙන කුටියට යනවා. ওই විදියේ කට්ටිය අද කාලෙත් ඉන්නවා. මමත් මේ දවස්වල පුරුදු වෙලා තියෙනවා. මේ පාත්‍රයට බෙදාගෙන කුටියට අරන් යනවා. එතකොට අර ප්‍රകൃතියේනේ කන්න පුළුවන් ඈ අර පිරිසක් ඉස්සරහා දානි ගන්නව වෙනුවට තමුන්ට කැමති විදියක විවේක විදියක අර දානි අර ගන්න පුළුවන් ඉඩ කඩක් එතකොට ලැබෙනවා. හැබැයි ඉතින් රිලව් වට වෙනවා කුටිය වටේට දවස් දෙකක් යනකොට ඊට පස්සේ මාර වාතයක් බවට පත් වෙනවා. මේ රටටම කරදරේ වගේ අපිටත් හරි කරදරේ අප්පා මේ රිලව් ටිකෙන්. මේ දවස් දෙකක් විතර කුටියට ගිහිල්ලා කෑම ගත්තොත් අර ඉතුරු වෙන බත් ටික ඔය අහල පහලට විසි කරනකොට අන්න දවස් තුනක් විතර යනකොට ඇවිල්ලා පවුලක්ම පදිංචි වෙනවා. උදේ පාන්දර ඩියුටි එනවා වගේ එනවා. 6:30 වෙනකොට එනවා කුටිය මිදුලට. ඇවිල්ලා ළමයි වඩාගෙන මැක්කෝ බලාගෙන දවසම ඔතෙන්ට එලා බලා ඉන්නවා මේ බත් දෙනකම්. ඈ එක දවසක් දුන්නානේ. ඊට පස්සේ ඊළඟ දවසේ කුටිය ඇතුළට පයින්නවා. ඕක තමයි ඔය සතාගේ හැටි. මහ විනාශකාරීම සතෙක්. එතකොට ඔන්න ඔය විදිහේ කුටියට දානේ අරගෙන ගිහිල්ලා දානේ ගන්නවා මේ මේ හාමුදුරුවෝ. මේ මේ නාග උපපාතික නාග. හැබැයි මිනිස් වෙසකින් තමයි ඉන්නේ. ඉතින් අර දානේ ගන්න වෙලාවට ප්‍රകൃතිය මතුවෙනවලු. අර කොච්චර වෙස් මාරු කරගෙන ඉඳියත් ප්‍රകൃතිය මතුවෙනවලු. ඉතින් දවසක් කවුදෝ හාමුදුරු කෙනෙක් වෙන හාමුදුරු කෙනෙක් මේ හාමුදුරන්ගේ කුටි ගාවින් යනකොට මෙන්න මේ ධර්ණ වෙලක් මේ කුටිය පිරෙන්න නාගයෙක් පිරිලා ඉන්නවලු. ඊට පස්සේ මේ හාමුදුරුවෝ හොඳටම බය වෙලා කෑ ගහගෙන ගිහිල්ලා කියලා අනේ අර හාමුදුරුවෝ මේ මේට අනතුරක් වෙලාද කොහෙද මහ නායක ඉන්න ඒක ඇතුලේ හාමුදුරුවෝ ගිලලාද දන්නේ නැහැ කියලා. ඉතින් කට්ටිය ගිහිල්ලා බලනකොට මේ අර නාග නාග සභාවය තියෙන වෙන කාගේවත් නෙමෙයි, මේ හාමුදුරුවන්ගේම ප්‍රකෘතිය අර අර ආහාර ගන්න වෙලාවේදී මතුවලා එන බව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගෙනහම කියනවා, සඳහන් කරනවා මේ ඔය උප්පත්තියට අනුව මේ මේ පැවිදි දම් පුරන්න බැහැයි, ඔය කට්ටිය ගිහිල්ලා ඉතින් පින් කරගෙන ඉන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා. මේ උපසම්පදා කරනකොට අහනවා මනුස්සෙද්ද කියලත්, අපෙනුත් අහනවා මනුස්සෙද්ද කියලා. ඔය ඔය ඕවා තමයි අතීත හේතු, මේ විදියට මේ නාගයෝ ඇවිලා පැවිදි වෙලා මනුස්ස වෙසින්. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී හිත සනසලා වගේ කියනවා මේ ගිහිල්ල පින්දහම් කරගෙන ඉන්න ඉතින් පැවිදි දම් පුරන්න බැහැ මේ මේ උපත්තියක කියලා. ඉතින් ඔන්න ඔය වගේ. ඉතින් ඔය විදියට අපි අපේත් ප්‍රകൃතිය හොය නිදිගෙන ඉන්න වෙලාවට වගේම හොඳට මතුවලා එනවා. හරිද? හීනෙන් කියවනවා, එක එක ප්‍රශ්න අහනවා, ඔය වගේ මල විකාරකාරයෝ ඉන්නවා. ළඟපාතක නිදිය ගන්න මනුස්සෙට එහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඈ අර අර ප්‍රകൃතිය. අර පිහිටියා වූ හිතක්වත් පිහිටියා වූ කයක්වත් නැහැ. හරි? ඒක කොච්චර වහගෙන ඉඳියත් ඔය නිදිගත්ත වෙලාවට වගේ මතුවලා එනවා. හරිම වෙහෙසකාරී නිින්දක් ඒක. අර විවේකයක් ලැබෙනව වෙනුවට පවදා උදේට දරපැලුවා වගේ තමයි ඇහැරෙන්නේ. මොකද හේතුව අර විවේකයක් පිහිටියා වූ හිතක් කයක් මේ නිදිගත්ත වෙලාවේදී නැහැ. ඔන්න අභාවිත හිතක කයක ස්වභාවය ඔය තුල අපිට දකින්න පුළුවන්. එක පාරට මේක වෙනස් වෙයි කියලා හිතන්නත් අමාරුයි හැබැයි. මොකද හේතුව අපේ මේ චරිත ලක්ෂණත් එක්කත් තේනේවනේ ඕවා. සාංශාරික පුරුදු වාගේ තේනේවනේ ඕවා. නමුත් පැහැදිලිව කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක් පිහිටියා වූ හිතකින් කයකින් නිදිය ගන්න ස්වභාවිකුත් ටික ටික මතුවෙලා එනවා. මේක මේ නින්දට වැටෙන කන් කාලේ නෙමෙයි මම මේ කියන්නේ, නිදි ගත්තට පස්සේ. නිදි ගත්තට පස්සේ මේක මේ සිහිය පිහිටවා ගැනීම ගැන කතා කරනකොට ඔය ළමයින්ගෙන් එහෙම අහනකොට ඒගොල්ලෝ කියනවා කොයි වෙලාවේද සිහිය පිහිටවා ගන්න බැරි කියලා ඇහුවාම කියනවා නිදිය ගන්න වෙලාවට නම් බෑ නේද ස්වාමීන් වහන්සේ කියලා. හරිද? ඒක ගොඩාක් වෙලාවට ඔය ළමයි එහෙම කියනවා, ඒ වෙලාවට නම් සිහියක් නෑ නේද කියලා. නිදිය ගත්තට පස්සේ අපි දන්නේ නෑනේ මොනව වෙනවද කියලා. ඒ විදිහට ප්‍රකාශ කරනවා. නමුත් මේ දහම තුල ඔය ඔය සම්පජඤ්ඤ පබ්බේද කොයිද එතන සඳහන් වෙනවා මේ මේ අවදිව සිටිනවා, අවදිව සිටින අතරෙත් නිදිගත් වෙලාවෙත් මේ අවස්ථා දෙකේදීම සිහියෙන් ඉන්නවා කියන අදහස ඒ තුල දකින්න පුළුවන්. නින්දට යට නොවි ඉන්න අවස්ථාවක් තියෙනවා, නින්දට යට වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ওই අවස්ථා දෙකේම මේ විදියට සති සම්පජඤ්ඤයක් වඩනවා කියන අදහසක් මේ තුල ඉදිරිපත් වෙනවා. හරිද? එතකොට ඒකේදී කොහොමද මේ නිදිගත් අවස්ථාවේදී සිහියක් රැකෙන්නේ කියන ප්‍රශ්නය කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් ඒක අර භාවිත කායක හිතක ආනිසංශයක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්. නින්දට වැටෙන කන්ටික සිහියෙන් ඉඳියොත් නිදිගත් ටිකත් සිහියෙන් ඉන්න නැත්නම් සිහියෙන් රැකෙන ස්වභාවයක් අන්න ටික ටික නැවත පුහුණු වෙන කෙනෙක්ට දකින්න පුළුවනි. වැඩි වැඩියෙන් පුහුණු වෙනකොට ඒක බොහොම පැහැදිලි වෙනසක් ලෙස කෙනෙක් අත් දකිනවා. එතකොට මේ දහම තුල සඳහන් වෙනවා මේ විදියට මේ අර මෙත්තානිසංස නෙමේ සතියානිසංස සූත්‍රයක් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මේ මේ සිහියෙන් නින්දට එළඹීමේ ආනිසංස. ඔය මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස ටිකක් තියෙනවා. අර විදියට සුවසේ නින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා ඔහොම ඔහොම ඒ ආනිසංස අතරේ සඳහන් වෙන එක ආනිසංසයක් තමයි අන්න අර නින්දෙදී යම් කිසි විදියක පිහිටි සිහියක් සිහියෙන් ධර්මයෙන් රැකෙන ස්වභාවයක් මේ තැනැත තුළ මතුවෙලා එනවා කියලා. ඒක අර සතිමත් හිතකින් නින්දට එළඹුණාම ඒ සිහිය දිගටම පවතිනවා වගේ ස්වභාවයක් තමයි දකින්න පුළුවන්. අර නින්දෙදි මලොත් එහෙම වැරදි තැනකට යන්නේ නැති ස්වභාවයක් ඔන්න ඒ වගේ ආනිසංසෙකුත් සඳහන් වෙනවා. ඒක හරිම මේ ටිකක් එක පැත්තකින් සංකීර්ණයි වගේම වැදගත් ආනිසංසයක්. මොකද හේතුව නිදිගත් වෙලාවේදී අර ප්‍රകൃතියෙන් දැද්දි මලොත් කොහේ යයිද දන්නේ නැහැ නේ. නින්දෙදි කොහොමද රැකෙන්නේ කියලා ප්‍රශ්නකුත් තියෙනවානේ. නමුත් අන්න සිහියෙන් නින්දට එළඹුණොත් නිදි නින්දට යට නොවී ඉන්න ටික වෙලා වගේම නින්දට යට වුණ වෙලාවෙදිත් ඒ සිහිය විසින් අපිව ආරක්ෂා කරන බව ඒ බවට තොරතුරු ඔය දහම තුළ සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ඉරියව් තුන ගැනම තමයි කියන්නේ. හිටියා, ඉන්දියා, නිදිගත්තා. ඔන්න ඔය කියන ඉරියව් තුනේම මේ විදියට පිහිටි කයකින් පිහිටි හිතකින් මේ තැනැත්තා කල් ගෙවනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒවං සතින් බික්කු අදිට්ඨහානෝ. මෙන්න මේ විදියට සිහියක් වඩන කෙනෙක්, මේ විදියට සිහිය පිහිටවා ගත්ත කෙනෙක් ගැන තමයි ඔය කියන්නේ. ඉතින් මේ මුළු විස්තරේම බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ මෙන්න මේ විදියට සිහිය පිහිටවා ගත්ත පුහුණු වෙන යෝගියෙක් කෙනෙක් පිළිබඳ. ඊට පස්සේ තමයි අර අපි කිව්වා අර අමුතු වචනේ කතාව එන්නේ. මොකද්ද? ලබෙහෙත පුබ්බා පරියං විශේෂං. මෙන්න මේ පෙරපසු විශේෂය නැමැති ඥානයක්, එහෙම නැත්නම් ඒ විදිහේ විශේෂයක්, ඥානයක් විශේෂයක් කියන අදහස තියෙන්නේ ඔය. විශේෂයක් ලබනවා. පෙරපසු කතාවක් කියන්නේ පෙරපසු විශේෂයක් කියලා තමයි කියන්නේ. එතකොට සාමාන්‍යව නිවනට කියන නමක් විදිහටත් නැත්නම් රහත් භවට කියන නමක් විදිහටත් ඔය වචනේ අපිට අරගන්න පුළුවන්. ඒ වගේම මේ අපි කරන පුහුණුවේ මෙන්න මේ පෙරපසු කතාවකුත් කොහොමත් සඳහන් වෙනවා. ඒකේ සඳහන් වෙන වචනය තමයි පෙරපසු සංඥාවෙන් කල් ගෙවනවා කියලා. පච්චාපුරේ සංඥී කියලා ඔන්න විදිය වචනයක් සඳහන් වෙනවා. එහෙම නැත්නම් සඳහන් වෙනවා යථාපුරේ තථාපච්චා. ඔන්න ඔය විදිය වචනෙකුත් සඳහන් වෙනවා යථාපුරේ තථාපච්චා, තථාපච්චා යථාපුරේ. පෙර යම් සේද පසුත් එසේමය, පසු යම් සේද පෙරත් එසේමය කියලා ඔන්න ඔය කියන වචන දෙකත් සඳහන් වෙනවා. යථාපුරේ තථාපච්චා තථාපච්චා යථාපච්චා තථාපුරේ. ඔන්න ඔය වචන ටික මතක තියාගත්තත් කමක් නැහැ. ඒ ඔය කියන කතාව පෙර යම් සේද පසුත් එසේමය, පසු යම් සේද පෙරත් එසේමය කියලා ඔන්න ඔය විදිහේ අදහසක් තියෙනවා. එහෙම නැත්නම් අර කියව විදිහට අර කලින් සඳහන් කරපු විදියට පෙරපසු සංඥාවක්, පෙරපසු සංඥාවක් පච්චාපුරේ සංඥී කියලා ඔන්න ඔය විදිහ අදහස සඳහන් වෙනවා. එතකොට ඔය අදහස සාමාන්‍ය ගත්තොත් මේ කමඨහනකට තමයි, කමඨහනක් වැඩිම පිළිබඳ තමයි ඉදිරිපත් කරන්නේ. හරිද? දැන් අපි හිතුවොත් දැන් හුස්ම කියන කමඨහන සරලව අරගමුකෝ. හුස්මක් පිළිබඳ සිහියක් පිහිටවා ගත්තාම ආධුනික කෙනෙක්ට මේ හුස්මේ මැද හරිය තමයි එයාට හොඳට ග්‍රහණය වෙන්නේ, ගොරෝසු හරිය. හරිද? ඒකවත් අල්ල ගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්. අපි හිතමුකෝ ටික දවසක් උත්සාහ කරනකොට ඔන්න හුස්මේ මේ ගොරෝසු මැද අහුවෙනවා. හරියට නිකන් අර සතෙක්ගේ නම් ඔළුවත් යවලා වලිගේ එන්න කලින් මේ කඳ හරියෙන් අල්ලගත්තා වගේ ග්‍රහණය කිරීමක් තමයි ඔය කියන්නේ. කමක් නැහැ. අපි හිතමු එහෙම ආරම්භ කරලා ටික ටික මේ කමටහන දිගට වඩාගෙන යනකොට නැත්තම් මේ හුස්මට සිහිය පිහිටවා ගන්න දක්ෂ වෙනකොට අන්න එයා පිළිබඳ සඳහන් වෙනවා මේ පච්චාපුරේ සංඥී, මේ පෙරපසු සංඥාවෙන් කල් ගෙවනවා කියලා. හරිද? මේ මොකද්ද මේ පෙරපසු සංඥාව? මේ හුස්මේ මැද ටික විතරක් නෙමේ, මුල ටිකත් අල්ල ගන්න පුළුවන්ද මට, අග ටිකත් අල්ල ගන්න පුළුවන්ද කියලා මෙන්න මේ කමටහනේ මුල මැද අග දක්නාසුළු අල්ල ගන්නාසුළු ස්වභාවිකින් කල් ගෙවීම තමයි මේ ක්‍රියාවලිය. එතකොට අපි හිතමු දැන් ගත්තොත් දැන් අපි හිතනවා දැන් හුස්ම කියන එක මතුවෙලා එනකොට දැන් මේ හුස්ම කියන එක මේ හුස්ම රැල්ලක් ඇතුළට ඇදීගෙන යනවා කියලා කියමුකෝ. ඔය යනකොට ඕකේ තියෙනවනේ අර ග්‍රේ ඒරියා එකක්. එක පාට බොක් ගාලා මේ නැති දැනකින් හුස්මක් මතුවෙනවටත් වැඩිය මේ හුස්ම කියන ක්‍රියාවලිය නිකන් අර පොඩ පොඩ පටන් අරන් යම් කිසි පමණකට ගොරෝසු වුණාට පස්සේ තමයි ඔන්න දැනෙන්න පටන් ගන්න. ඊට පස්සේ ගොරෝසු භාවයේ තව තව වැඩි වෙලා යනකොට හොඳට දැනෙනවා. ආපහු අඩු වෙන පැත්තේදීත් අඩු වෙලා ගිහිලා යම් ගොරෝසු මට්ටමකදී මේක නොදැනුණා කියන අන්න ග්‍රේ ඒරියා එකක් තියෙනවා. මේ නිකන් අර මේ ඩිජිටල් නෙමෙයි, 01 නෙමෙයි මේක යන්නේ. මේක නිකන් ඇනලොග් ගතියක් තියෙන. මේක මේ හරියටම බිංදු එක වෙනුවට මේක තියෙන ග්‍රේ ඒරියා එකක්. ඇති නැති ස්වභාවයක්, ඇති නැති අවස්ථාවක් මේ හුස්මේ තියෙනවා. එතකොට එක්තරා විදිහක අපේ සිහිය දුර්වල හින්දා අපිට ඒක ඇල අල්ලන්න බෑ වගේ කොටසකුත් මතුවෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගත්තොත් මේක හැම වෙලේම අර එක්ස්ප්ලෝඩ් ඉම්පෝඩ් ඉම්ප්ලෝඩ් කියන කතාව තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිකන් අර දැන් වෙනහළු වල හුස්මක් නැත්තම් මේකේ තියෙන්නේ නිකන් මේ හිස් තැනක් නැත්තම් වැකියුම් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒක බලෙන්ම වගේ එලියෙන් හුස්මක් ඒකට ඇදලා ගන්නවා. ඇදලා ගත්තට පස්සේ පෙනහළු වල අර ප්‍රෙෂර් එක වැඩි. ඒ ගත්ත හුස්ම රඳවගෙන ඉන්න බෑ කොහොමවත්. ඔන්න ටික වෙලාවකින් පිට වෙලා යනවා. අර එයාගේ ඇතුළත ක්‍රියාවලිය මේ තියෙන්නේ. එතකොට එක හුස්මක් පිට කරලා ඉන්න පුළුවන්ද බලන්නකෝ ගන්නේ නැතුව. එතකොටත් ඔන්න අමාරුව තේරෙනවා ශනිකව නේද? ඇතුළට අරගෙන පිට කරන්න නැතුව ඉන්න බලන්නකෝ. එතකොටත් ඔන්න අර්සස් සමාරු එන්න පටන් ගන්නවා නේද? එතකොට ඔන්න ඔය එක හුස්මක ඔන්න ඔය කීම් ක්‍රියාවලිය දකින්න පුළුවන්. මේ විශ්වයේ ගමනත් ඒ වගේ තමයි. සංවට්ට විවට්ට කල්ප කියන්නේ. හරි. එක්ස්ප්ලෝඩ් ඉම්පෝඩ් ඉම්ප්ලෝඩ්. ඔය ඔය බිග් බෑන් කියන්නේ එක්ස්ප්ලෝඩ්. දැන් මේ 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 පිපිරිලා එළියට ඇදීගෙන යන කොටස තමයි මේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා බිග් බෑන් කියලා එකක් වෙලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඒක වෙලා තියෙන්නේ මෙච්චර කාලයකට කලින් කියලා. මේ විශ්වය හැමදාම සදාකාලිකව දිගහැරෙන විශ්වයක් කියලා තමයි විද්‍යාඥයෝ කියන්න උත්සාහ ගන්නේ. නමුත් මේ දහමට අනුව සංවට්ට විවට්ට කියලා කල්ප දෙකක් හඳුන්වනවා. මේ දිගහැරෙන අවස්ථාවක් තියෙනවා, හැකිලෙන අවස්ථාවක් තියෙනවා. දිගහැරෙන අවස්ථාව වෙන්නේ කොහොමද? අර හැකිලිලා 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 ගිහිල්ලා යම් අවස්ථාවක එයාගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා එයා පුපුරනවා. පිපුරුවාම ඔන්න එළියට විසි වෙන්න දිගහැරෙන්න පටන් ගන්නවා. දිගහැරි 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 හැරි ගිහිල්ලා යම් අවස්ථාවක අන්න ඇතුළත වැකියුම් එකක් වගේ ඇවිල්ලා ආපහු එයා ඇතුළට කඩාගෙන වැටෙනවා වගේ අන්න ඉම්ප්ලෝඩ් අර විදිහට මේ ඇතුළට කඩාගෙන වැටෙනවා. ඇතුළත ප්‍රෙෂර් එක, ඇතුළත පීඩනය අඩු වීමක් තුළ ඔන්න ඔය විදිහේ දෙයක් තමයි ඔය විශ්වයේ ගමනත්. විශ්වයේ ගමනත් එතකොට හුස්මේ තියෙන්නේ ඒක තමයි. එතකොට මේ දහමේ කියන්නේ ඔය විශ්වය දිහා බලන්න තු හුස්ම දිහා බලන්න. හුස්ම දිහා බැලුවොත් ඔය විශ්වයේ මේක තුල දැක දැන ගන්න පුළුවන්. මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයම ඒ තුල දකින්න පුළුවන් කියලා. එතකොට ඔන්න ඔය කී මේ හුස්ම නැමැති ක්‍රියාවලිය හැම වෙලේම මේ තියනවා නෑ කියලා ඩිජිටල් විදියට අර බින්දු එක විදියට අපිට පෙන්වන්න බෑ. ඒ වෙනුවට හැම වෙලේම අපිට අල්ලන්න බැරි කෑල්ලක් මේ හුස්මේ තියෙනවා. මුලයි අගයි. ඒ කෑලි දෙක නිකන් අර ග්‍රේ ඒරියා එකක් වගේ. ගොඩාක් සිහියෙන් ඉඳියොත් මෙන්න මේ පෙරපසු සංඥාවෙන් ඉඳියොත් මේ තැනත්තාට වැඩි වැඩියෙන් අර මුල් කෑල්ලත් වැඩි වැඩියෙන් අග කෑල්ලත් අල්ල ගන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. ඒක තමයි මේ පෙරපසු සංඥාව කියන්නේ. හුස්මේ ආකාර 11ක් ගැන කියන කොටත් ඕක සඳහන් වෙනවා අතීත අනාගත කතාව විදිහට. මේ අනාගත හුස්මක් දකිනවා, අතීත හුස්මක් දකිනවා. එහෙම වෙන්නේ කොහොමද? අන්න මේ හුස්ම දැන් මතුවෙලා එයි කියලා පෙර සංඥාවකින් කල් ගෙවනවා. මේ හුස්ම දැන් දිය වෙලා යනවා, නොදැනී යනවා කියලා පසු සංඥාවකින් කල් ගෙවනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි ඔන්න ඔය පෙරපසු සංඥාව විදිහට හැඳින්වෙන්නේ. එතකොට අපි හිතුවොත් අන්න කලින් තව වචනයක් මම සඳහන් කරා, යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ. මෙන්න මේ පෙර යම්සේද පසුත් එසේමය, පසු යම්සේද පෙරත් එසේමය කියලා ඔන්න ඔය කතාව සඳහන් වෙන්නේ. මෙන්න මේ ගත්තා වූ අරමුණ නිකන් නොකැඩී නිරීක්ෂණය කරන්න පුළුවන්. කමටහන බිඳෙන්නේ නැහැ. කමටහන බිඳෙන්නේ නැහැ. කමටහන මුල ඉඳලා අගටත්, අග ඉඳලා මුලටත් බලන්න පුළුවන්. පෙර යම්සේද පසුත් එසේමය, පසු යම්සේද පෙරත් එසේමය කියලා ඔන්න ඔය විදිහට මේ ගත්තා වූ කමටහන මුල ඉඳලා අගටත්, අග ඉඳලා මුලටත් බලන්න පුළුවන් හැකියාවක්, ලං වෙලා නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාවක් මේ තැනැත්තට තියෙනවා. සාමාන්‍යව දැන් අනිත් කමටහනක උනත් ඕක සඳහන් වෙනවා. දැන් ඔය පැවිදි වෙන කෙනෙක් කෙස් බානකොට ඒ කෙස් රෝදක් කපලා අතට දීලා අන්නර තච පංචක කර්මස්ථානයේ තමයි ලබා දෙන්නේ. කේසාලෝකම ලෝම නකා දන්ත තතෝ. හරිද? ඔන්න ඔය විදියට මෙන්න මේ කර්මස්ථානය දීල මේක මෙනෙහි කරන්න කියල කියනවා. ඒ අවස්ථාවද මෙනෙහි කරන්න කියන්නේ කොහොමද? කේසා ලෝමා නකා දන්තා තචෝ. තචෝ මට මතක නැතු වෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ. හරිද? ඊට පස්සේ තචෝ දන්තා නකා ලෝමා කේසා. අර මුල ඉඳලාගට ගියා, අග ඉඳලා මුලට ආවා. හරි? ආපෞල් කේසා ලෝමා නකා දන්තා තචෝ. තචෝ දන්තා නකා ලෝමා කේසා. ඔන්න විදිහට තමයි මෙනෙහි කරන්න කියන්නේ. ඔළු විකාර වෙලා යනවා ඒ වෙලාවට. අර මේ නිකන් මේ කෙස් බාන අතර නිකන් ඉමෝෂනල් වෙලාවකුත් එක්ක මේක උඩට පහලට මෙනෙහි කරන්න ගියාම කලින් පුරුදු කරලා නැත්තම් අන්න ඉතින් ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. නමුත් මේ කියන්නේ මොකද්ද? මේ යථාපුරේ තථාපච්චා, තථාපච්චා යථාපුරේ, පෙර යම්සේද පසුත් එසේමය, පසු යම්සේද පෙරත් එසේමය කියලා මේ ගත්තා වූ කමට අහන මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් අන්න නැවත නැවත හොඳට මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක්, ශිල්පයක් මේ තැනැත්තා තුළ දියුණු වෙනවා කියන අදහස තමයි ඔය තියෙන්නේ. එතකොට මෙන්න මේ ගාථාවේ සඳහන් වෙන පුබ්බා පරියං විශේෂං කියන එකත් එක්ක මෙන්න මේකී මූලික කරුණු දෙක ටික ටික සම්බන්ධයි. අපි මුලින් කිව්වේ මොකද්ද? පච්චාපුරේ සංඥී පෙරපසු සංඥාවකින්, එහෙම නැත්නම් පෙර යම්සේද පසුත් එසේමය, පසු යම්සේද පෙරත් එසේමය කියලා මෙන්න මේ වඩනා වූ කමඨහනක් ගැන තමයි මේ කියන්නේ. මුලදී අමාරුයි. නමුත් ටික 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 මේ ශිල්පය දියුණු වෙනකොට අන්න අර මේ බුදුරජාණන් වහන්සේ මෙතන අඳුන්වන පුබ්බා පරියං විශේෂං කියන පෙරපසු විශේෂය ලබන ඥානය දිහාවට තමයි අපි ක්‍රමානුකූලව ගමන් කරන්නේ. එතකොට අරහත්වයේ දිහාවට ඉලක්ක කරගත්ත ප්‍රතිපදාවක් තමයි ඔය තියෙන්නේ. ඔය ගත්තා වූ හුස්ම ක්‍රමානුකූල මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් බලන එක, ඒ නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව. අන්න මොකද වෙන්නේ? ක්‍රමානුකූල මේ නිවන දිහාවට, එහෙම නැත්නම් මේ පුබ්බා පරියං විශේෂං කියන මේ රහත් භව දිහාවට ඉලක්ක කරගත්ත ක්‍රමවේදයක් තමයි ඉතින් ඔය තියෙන්නේ. එතකොට එන්නේ ක්‍රමවේදයේ විවිධ අවදි පියවර තමයි අර මම කලින් සඳහන් කරේ යථාපුරේ තථාපච්චා, යථාපච්චා තථාපුරේ කියලා. අර පෙර යම්සේද පසුත් එසේමය, පසු යම්සේද පෙරත් එසේමය, එහෙම නැත්නම් පච්චාපුරේ සංඥී අර පෙරපසු සංඥාවෙන් කල් ගෙවනවා කියලා මේ කමඨහන ගැන කියන්නේ. නමුත් අන්නේ කමඨහන ඒ විදිහට වඩාගෙන යනකොට, කාලයක් දියුණු පමුණු කරගෙන යනකොට අන්න තේරෙනවා මේ පුබ්බා පරිවිශේෂං කියන මෙන්න මේ අරහත්වේ දිහාවට ඉලක්ක කළා තමයි ඒ කමඨහන වැඩෙන්නේ, ඒක දියුණු වෙන්නේ. ඉතින් ඕක තමයි මේ කියන කතන්දරේ. එතකොට මෙතන කියන්නේ මොකද්ද? ඒ විදිහට දිගට දිගට අර පිහිටි කයකින්, පිහිටි හිතකින් හිතගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, සයනය කරන මේ ඉරියව්වල මේ විදිහට සිහිය පිහිටවා ගත්ත භික්ෂුව, මේ විදිහට සිහිය පිහිටවා ගත්ත භික්ෂුව අන්න ඒ තැනැත්තා ලබේත පුබ්බා පරියං විශේෂං, මෙන්න මේ පෙරපසු විශේෂය නැමැති ඥාණය මෙතන නැත්තම් ලබනවා. එහෙම නැත්තම් නිවන් ලබනවා කියන අදහස තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් ওই ඉරියව් ගැන කතා කරා. දැන් අපි අර කලින් කිව්වනේ අර සභාවක වාඩි වෙලා ඉන්න පිරිසක් නැගිට ඕපු ගමන් ඒගොල්ලෝ අර නැගිටින කෑල්ල අමතක කරනවා. හරිද? නැගිටින කෑල්ල අමතක කරනවා. ඒ කෑල්ල අමතක කිරීම නිසා තමයි අර විදිහට අර මේ හිරි වැටුණු කකුලකින් නැගිටලා ඇදගෙන වැටෙන්නේ. නැත්තම් කලින්ම තේරෙන්නේ නැහැ මේ කකුල හිරි වැටලා තියෙන්නේ කියලා. නෑ, බොක් ගාලා නැගිටිනවා. ඊට පස්සේ ඇදගෙන වැටෙනවා. එහෙම නැත්තම් තමුන්ට ක්ලාන්ත ගතියක් තියෙනවායි කියලා මේ නැගිටින වෙලාවේ තේරෙන්නේ නැහැ. නෑ, නැගිටලා ඇස් වහ ගන්නවා, කලා ඇදගෙන වැටෙනවා. එතකොට අන්න අර අතරමැද කෑල්ල මෙයාගේ මේ සිහියට හසු වෙලා නැහැ. ඕක හරි ලස්සනයි ඔය සභාවක වගේ 100කමාරක පිරිසක් ඉන්න තැනක කරනකොට. අන්න මුලින් වාඩි වෙලා ඉඳලා ආයෙ නම් නැගිටිමුකෝ කිව්වහම දඩ බඩ ගාලා දෙපේස බංකු පෙරලගෙන නැගිටිනවා මේ කට්ටිය. හරිද? නැගිටට පස්සේ නැගිටවල තියලා ටිකක් වෙලා කියනවා, දැන් අපි නැගිටිනකොට නම් මේක කිව්වේ නෑ, වාඩි වෙලා ඉන්නකොට බලන්න ඔන්න ඔය ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට මාරු කරගන්නකොට මේ හුව මාරුවත්, මේ තඩ මාරුවත් මේක සිහියෙන් කරගන්න පුළුවන්ද? තමුන්ගේම නැගින ශබ්ද වලට ඇහුම්කන් දෙමින් කරගන්න පුළුවන්ද? මේ ඉරියව් වෙනස් වෙන බව දැනගෙන කරගන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විදියට කිව්වොත් අන්න මේ තැනත්තා එතකොට වාඩි වෙන්න බැරුව යනවා. පළවෙනි ලෙඩේ තමයි ඒක. නැගිටින්න කොට නැගිටින්න කිව්වා. දැන් වාඩි වෙන්න නැතුව ඉන්නවා හිටගෙන. ඇයි යාර දැන් එකපාරට මේ වාඩි වෙන්න බෑනේ දැන් මං අසිහියෙන් වාඩි වුණා කියලා හාමුදුරන්ට පෙවුනොත් කියලා. එසේ නමුත් අන්න ටිකක් කළා යනකොට එමීට අන්න වාඩි වෙනවා. වාඩි වෙනකොට තේරෙනවා අර කලින් මේ සබාවම කලකොල කරගෙන අර විදියට මහා සද්දකින් නැගිට්ට පිරිස දැන් බොහොම සංවරව අඩු සද්දකින් අවම සද්දකින් වාඩි වෙනවා. අන්න මොකද උනේ අර අර වෙනස තමයි අර සිහිය පිටවා ගැනීමේ පිහිටි කයකින් පිහිටි හිතකින් කටයුතු කිරීමේ වෙනස තමයි ඔය තියෙන්නේ. එතකොට අපි හිතුවත් මෙන්න මේ ඉරියව් විතරක් නෙමෙයි මේ ඉරියව්වට එළඹීමත් අල්ලගති යුතුයි. මොන වගේ කෙනෙක්ද? මෙන්න මේ මේ පෙරපසු සංඥාවෙන් කල්ගෙවන කෙනෙක්. මම මේ මේ හිටගෙන ඉන්න ඉරියව්වකට යනවා මේ වාඩි වෙලා ඉඳලා කියන ඒ ඉරියව්වට එළඹීමේ කොටසත් මෙතනත් අල්ලගන්න උත්සාහ ගන්නවා. වාඩි හිටගෙන ඉඳලා ආපහු නැවතත් වාඩි වෙනවා. මේ ඉරියව්වට එළඹීමේ කොටසත් මෙතනත් අල්ලගන්න සූදානම් වෙනවා. අන්න ඒ විදිහට ඉරියාපත සන්ධි කියනවා මේ හුරු හුව මාරු වෙන තැන්. අන්න ඒ හුව මාරු වෙන තැන් වලදීත් මේ පුහුණුව මෙන්න මේ පෙරපසු සංඥාවෙන් කල් ගෙවන්න පුළුවන් හැකියාවක් සාමාන්‍ය කෙනෙකුට තියෙනවා. ඒක ටිකක් මතක් කරලා දෙන්න ඕනේ අපි අපි. ඉතින් එකපාරට ඒ වගේ ඒවා එන්නේ නැහැ. හිටගෙන ඉන්න ඉරියව්වේ කරත් අර අතරමැද කෑල්ල නම් කොහොමත්ම අමතක වෙනවා. අමතක වෙනවා මේ ඉරියව් වෙනස් කරනවා කියන කෑල්ල අල්ලගන්න කල්පනා වෙන්නෙම නැහැ. නමුත් අන්න ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ දිගට දිගට පුරුදු කරන කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ. ඒ සාමාන්‍ය මේ විකෘතියක් හදාගන්න ඕනෙත් නැහැ හැබැයි. ගොඩ දෙනෙට තියෙන අවුල තමයි මේ සිහිය පුරුදු කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු කරගන්න බැරුව කොර වෙලා යනවා. කොර වෙලා යනවා, ඇවිද ගන්න බැරුව යනවා, වාඩි වෙන්න බැරුව යනවා, හුස්ම ඉර වෙනවා, මේ මේ වැඩ කටයුතු කරගන්න පැය ගණන් ගන්නවා. එහෙම ඕනේ නැහැ. සාමාන්‍ය තමන්ගේ හුරු පුරුදු ක්‍රමවේදෙට යන්න. ඒ ක්‍රමවේදෙට යන ගමන් අන්න තේරුම් ගන්න ඕනේ බලන්න මේ සිහියක් පිටවා ගන්න පුළුවන්ද කියලා. දවසෙන් බැරි වුණත් නැවත නැවත 10000 වාරයක් උත්සාහ කරන්න පුළුවන්. උත්සාහ කරමින් තමුන්ගේ හුරු පුරුදු විදියට වැඩ කරමින් සිහිය පිටවා ගැනීම තමයි අපි නිර්දේශ කරන්නේ. එහෙම නැතුව මේ કૃත්‍රිම ඉරියව් වලට හුරු වෙලා නිකන් අනවශ්‍ය රටා වලට හුරු වෙලා කටයුතු කිරීම අර සීලබ්බත පරාමාස ගණයට තමයි ඒව යන්නේ. මේ භාවනා කරන්න ගිහිල්ලා වෙනම මේ ලෙඩක් හැදිලා වෙනදාට පැයෙන් උයපු අම්මා දැන් ගෝවා කපන්නම් පැයක් යනවායි කියලා මෙතන කට්ටිය කියනවා. ගෝවා කපන්නම් පැයක් යනවා අර සිහියෙන් ගෝවා කපන්න ගිහිල්ලා කපනවා ගෝවා කපනවා කියලා පීයකුත් අරගෙන අන්න ඉතින් පැයක් තිස්සේ ගෝවා කපලා. එහෙම කරන්න ගියොත් ලෙඩක්නේ. එතකොට භාවනාව කියලා අලුතෙන් ලෙඩක් තමයි හැදිලා තියෙන්නේ. ඔවා සීලබ්බත පරාමාස ගණයට යන්නේ. සීල වෘත විදිහට තමයි යන්නේ. මේ භාවනාව ඉඳ මෙහෙම තියෙන්න ඕනේ කියලා රොතයක් සමාදන් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ඈයොත් අපිට දකින්න පුළුවන්. නමුත් උත්සාහය තමයි ක්‍රමානුකූලව මේ ස්වභාවික ගමනේ ස්වභාවික ජීවිතේ ඉන්න ගමන් සිහියක් පිහිටවා ගැනීම තමයි නිර්දේශිත. ඒක තමයි අවශ්‍ය ක්‍රමවේදය. එහෙම නැත්නම් නිකන් මේ භාවනාවක් කරන්න ගිහින් අන්තිමට මේ කොර වෙලා කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. තම තමුන්ගේ ස්වභාවික වේගිකුත් තියෙනවානේ. සමහරු එමින් ඩ්‍රයිව් කරද්දී තව සමහරු වේගෙන් ඩ්‍රයිව් කරනවා. ඒක එක්කෙනාගේ හැටි. හැටි. ඔය ආචාන් සාහම්ඳුරන්ගේ පොතක සඳහන් වෙන කතාවක් ඒ ගුරු හාමුදුරු කෙනෙක් ගැන. ඒ හාමුදුරු අනිත් භික්ෂුන් වහන්සේලාට කියනවලු දානි වළඳනකොට හෙමින් වළඳන්න ඕනේ සිහියෙන් වළඳන්න ඕනේ කියලා කියනවලු. කිව්වට මොකද මේ හාමුදුරු දානි වළඳන්න ගියාම බසපස ගාලා තවල් පාරවල් ටිකක් ගහලා දාලා දානවලු. ඉතින් අර ගෝලේ ඔක්කොම hina වෙනවලු. බලන්නකො මේ අපේ ගුරුන්නාන්සේ මෙහෙම කුවාට මොකද උන්නාන්සේ දානේ වළඳන විදිය කිය කිය. ඕක දිහා බලාගෙන තමයිලු ගෝලේ ටික දානේ වළඳන්නේ. හැබැයි පස්සේ කාලෙක මේ ගුරුන්නාන්සේගේ ගුණේ තේරුණ දවසක මේ පිරිස කිතනවා කල්පනා කරනවා. සමහරු වේගෙන් drive කරනවා, සමහරු හිමින් drive කරනවා. හිමින් drive කරපු පමණින් ආරක්ෂිත වෙන්නේත් නැහැ. සමහරු හිමින් drive කරලා ගොඩාක් ඇක්සිඩන්ට් කරගනිද්දි සමහරු වේගෙන් drive කරලා ඇක්සිඩන්ට් කරගන්න තු ඉන්නවා. ඕක තමයි වැඩේ. ඒකින්ද තම තමුන්ගේ ශිල්පය තම තමුන්ගේ වේගෙන් දියුණු කරගන්න අවශ්‍යයි. අර හිමීම යන කට්ටිය කොච්චර හිමින් ගියත් වැඩක් නැහැ නේ. හැමතැනම ගිහිල්ලා හැප්පෙනවනะ. නේද? ඒ හිම වැඩකුත් නැහැ. ඒ තම තමුන්ගේ වේගෙන් ඩ්‍රයිව් කරන ගමන් ඒ ස්වභාවික ගමන පුරුදු වෙන ගමන් සිහියක් පිටවා ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ වැදගත් වෙන්නේ. ඒක නිසා මෙන්න මේ කී පුහුණුව හොඳයි අද දවසේ මේ භාග්‍යතුන් වහන්සේ මතක් කරන අදහස. ඊට පස්සේ එතන ඊළඟ වාක්‍ය දෙක විදිහට තියෙන්නේ මොකද්ද? ලද්ධාන පුබ්බා පරියං විශේෂං. මෙන්න මේ විදිහට නිවන එව නැත්නම් මේ රහත් බව ලබලා අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මේ විදිහට මේ මාර්යාට නොපෙනෙන තැනකට මාර්යාගේ භූමිය ඉක්මෝලා මේ භික්ෂුව මේ යෝගියා ගමන් කරනවා කියන එක. ඔක තමයි තියෙන අදහස. එතකොට ඔන්න ඔය කියන අදහසින් අපිටත් පුහුණු වෙන්න පුළුවන්. මේ අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන මේ චූලපන්තක හාමුදුරුවෝ දැකලා කියන මේ අදහස් බොහෝ දුරට මේ කරනා වූ භාවනාවකට පුහුණුවකට සම්බන්ධයි සමපාත වෙනවා. ඉතින් මේ අදහස් ටික තම තමුන්ගේ ජීවිතයටත් සම්බන්ධ කරගෙන ඔය ගතා වූ ප්‍රතිපදාව දියුණු පමුණු කරගන්න කියන අදහසින් අද දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. බොහොම පින් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඒ අර්ථවත් ධර්ම දේශනාවට. අද දවසේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ආධුනිකය සඳහාම විශේෂ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒකේ මූලික කාරණා විදිහට අපි සරලව කෙටින් මතක් කරොත් එහෙම චුල්ලපන්තික ස්වාමීන් වහන්සේ දැක ඒ කරන ලද ප්‍රකාශ කීපයක් ආශ්‍රයෙන් තමයි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ගොනු කළේ. මේ අපි සත්‍ය වඩන කෙනෙක් කොහොමද මුලින්ම කය නිශ්චල කරගෙන ඊට පස්සේ ක්‍රමයෙන් හිතත් නිශ්චල කරගන්නේ කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේ කලබල හිත අපි කලබල ශරීරයක තැන කරාට ඒ තරම් ඉක්මනට හිත නිශ්චල වෙන්නේ නැති වුණත් කාලයක් තිස්සේ එක දිගට පුහුණු කරගෙන යන කෙනෙක්ට ඒ කාලය ක්‍රමයෙන් වැඩි කරගනිද්දී හිතත් නිශ්චල වෙන බව ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේ එහෙම භාවිත හිතක් ඇති කරගත්තාම නින්දෙදි පවා ඒකේ ආනිසංස තියෙන බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේ මේක පෙර පසු සංඥාවකින් යුතුව වටනා කමටහනක් කියන කාරණා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේ විදිහේ භාවිත හිතක් ඇති කරගත්ත මෙහෙම නැත්තම් හිත සත්‍ය වර්ධනය කර ගත්තාම ඉන්න ඉරියව්වෙදි වගේම අපිට ඉරියව්ව මාරු කිරීමේදීත් ඒ අවස්ථාවත් සතියෙන් යුතුව ඉරියව් මාරු කිරීමේ හැකියාවක් එනව නැත්තම් ඒකේ ඒ වැදගත්කම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළේ මේ අපි සතියේ පුහුණු කරනවා කියලා විකෘතියක් ඇති කරගන්න නැතුව එදිනෙදා අපිට හුරු පුරුදු වැඩ කටයුතු කරන ගමන්ම මේ සතිය වැඩි දියුණු කර ගැනීම අපි කරගත යුතුයි කියන කාරණාව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එහෙම සතිය පුහුණු කරන කෙනෙක් මායාවේ සීමාව ඉක්මවා ගමන් කරන බව ස්වාමීන් වහන්සේ අදාළ දේශනාව ආශ්‍රයෙන් පැහැදිලි කරා. ඉතින් අපි නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාරින් ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා ඒ බොහොම හරවත් ධර්ම දේශනාව ගැන. අපිට ඊළඟට තියෙන්නේ ධර්ම සාකච්ඡාවට, එහෙම නැත්නම් අපේ ප්‍රශ්න උත්තර වැඩසටහනට යොමු වෙන්නයි. අපි පාද නමස්කාරයෙන් ගෞරවනීය දම්කතු ස්වාමීන් වහන්සේටම ආරාධනා කර සිටිනවා අද දවසේ ධර්ම සාකච්ඡාවටත් සම්බන්ධ වෙන ලෙසට ස්වාමීන් වහන්ස දම්කතු ස්වාමීන් වහන්සේට අපි වැහෙනවාද? ඒ අතරේ මම අපි ආධුනික පිරිස වෙනුවෙන් ආධුනික පිරිසට සතිය වර්ධනය කර ගැනීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරලා තියෙන පත්‍රිකාව උපසමත් එක්ක බෙදා හදා ගන්න මේ වෙලාව යොදා ගන්නම්. අපි දන්නවා දැන් මේ ගොඩක් වෙලාවට මේ හැමදාම සම්බන්ධ වෙන පිටසක් තමයි අපේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඒ වුණත් අපි මේ වැඩසටහන විශේෂයෙන්ම අපි සූදානම් කරලා තියෙන ආධුනික අය සඳහා නිසාම අද සම්බන්ධ වෙන කෙනෙක් අද සම්බන්ධ වුණොත් කොහොමද ඒ කෙනා මේ ආධුනික කෙනෙක් නම් කොහොමද මේ අවශ්‍ය තොරතුරු ලබා ගන්න කියන කාරණාව මත පදනම් වෙලා අපි මේ තොරතුරු බෙදා හදාගමු ඒගොල්ලන්ට අනුකම්පාවෙන්. අපේ උපදෙස් පත්‍රිකාවේ තියෙන විදිහට දැන් ඇත්තටම අපි දන්නවා මේ සත්‍යමත් බව කියන එක අපිට ඕනම කෙනෙක්ට ඕනම තැනක පුහුණු කරන්න පුළුවන් මනුෂ්‍යත්වයේ ජන්මතා ආදායයක් විදිහට තමයි ගෞණීය ලොකු ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ. අපි දැකලා තියෙනවා අපිට සාක්ෂි තියෙනවා අවුරුදු 5 ඉඳන් ඉහළ දරුවෙක්ට ඇවිදින්න කරන්න පුළුවන් ඉඳ ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ සතිය වර්ධනය මේ වඩන්න පුළුවන් හැකියාව ඒ කියන්නේ ශක්්‍යතාවය තියෙනවා. ඒකට අපිට උවමනාවක් කොච්චර උවමනාවක් තියෙනවද සහ අපි කොච්චර අපේ කාලයක් ඒ වෙනුවෙන් කොච්චර වටිනකමක් අපේ ජීවිතයෙන් බෑ කරනවාද කියන කාරණය මත තමයි අපි මේකට දෙන වටිනකම එහෙම නැත්නම් කාලය තීරණය වෙන්නේ කියලා මම විශ්වාස කරන්නේ. එහෙම අපි විශ්වාස කරන මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ එහෙම මේ සතිය වැඩිීමේ වටිනාකමක් දන්න පිරිසක් එහෙම නැත්නම් ඒ වටිනාකම අඳුරගත්ත පිරිසක් කියලා. ඉතින් එහෙම කෙනෙක්ට සම්බන්ධ වෙන කෙනෙක්ට සතිය අපි නිසන්වනේ ආශ්‍රයෙන් ආකාර තුනකින් සතිය වර්ධනය කිරීම පැහැදිලි කරනවා. සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම සහ එදිනෙදා ජීවිතයේදී සතිමත් බව වර්ධනය කර ගැනීම කියලා. ඉතින් මුලින්ම සතිමත් ඇවිදීමකින් සහ ඉඳ ගැනීමකින් පටන් අරගෙන ක්‍රමයෙන් අපි පුහුණු කරගත්ත සතිය එදිනෙදා ජීවිතයට ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පැහැදිලි කළා වගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සඳහා ඒ සතිය අරගෙන යෑම තමයි පුහුණු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ සතිමත් ඇවිදීම හෝ ඉඳ ගැනීම ගැන තොරතුරු දැනගන්න කැමති කෙනෙක්ට අපි ඒ වෙනුවෙන් සකස් කරලා තියෙන නිසන්වනේ බොහොම වීඩියෝ බොහොම ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් අපි වීඩියෝ දෙකක ලින්ක්ස් දාලා තියෙනවා. ඉතින් ඒ දෙකට ගිහිල්ලා අලුතෙන් මේ ආධුනික උපදෙස් ලබා ගන්න කැමති කෙනෙක් හරි එහෙම නැත්නම් මේ උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක්ට හරි උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබාගෙන වඩා වැදගත්ම දේ දැන් අපි මේක උමනාවක් තියෙනවා කියලා දැනගත්තේ අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඊට පස්සේ මේක දිනපතා එක්තරා කාලයක් වෙන් කරගෙන මේක දිනපතා නීතිපතායි ගෞරවයෙන් යුතු ඒක පුහුණු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපි කොච්චර මේක වටිනකම දැනගත්තත් පුහුණුවක් කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැත්නම් අපිට ඒකේ වටිනකමක් ලබා ගන්න බැහැ. ඉතින් ඒක නිසා දවසේ අපි හැමෝටම තියෙන පැය 24යි. හැබැයි අපි ඒක ප්‍රයෝරිටයිස් කරා අපි ප්‍රමුඛතාවය දෙන්නේ කොහොමද කියන ආකාරය මත අපි ඒකට අපි පැය 24 වේදා ගන්නවා. ඉතින් ඒක නිසා මේ සත්‍ය වැඩිම සමංගී ජීවිතර වැදගත් කියලා හිතන කෙනෙක් ඒකට මුලින් අපිට ලොකු වෙලාවක් දෙන්න බැරි නම් විනාඩි 5කින් හරි කමක් නැහැ මේක පටන් ගන්න කියන එක මම ආරාධනා කරනවා හැම කෙනෙක්ටම. ඊට පස්සේ අපිට විනාඩියෙන් විනාඩිය දවසින් දවස වැඩි කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්න පුළුවන් විනාඩි 45ක් පැයක් දවසට කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඒ නැත්නම් කමක් නැහැ විනාඩි 5කින් පටන් ගන්න පුළුවන් නම් එහෙම හරි කරලා මේක ක්‍රමයෙන් වැඩි කරගෙන පැය 2ක වගේ කාලයක් සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න කියලා අපි මතක් කරනවා. එහෙම කරලා අනිත් අදගත් කාරණාව තමයි මේක සතිය පුහුණු කරනා වගේම සතිමත් අධ්‍යක්ෂීම් ලියන්නත් උනන්දු වෙන්න ඕනේ. ඒකට හේතු දෙකක් මම දකිනවා. එකක් අපි මේ අපි සතිය පුහුණු කිරීම ගැන උපදෙස් හරියට ලබා ගත්තද අපි ඒව හරියටම ප්‍රායෝගිකව යොදවනවාද එහෙම නැත්නම් අපි වැරදි පාරක යනවාද කියන එකේ උපදෙස් අනුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැකගත්තොත් අපේ මේ මාර්ගය නිවැරදි කරන්න උන්වහන්සේට පුළුවන්. අනිත් කාරණාව තමයි අපි එහෙම අත්දැකීම් බෙදා හදා ගන්නකොට අපි අනිත් අයවත් පොඩ්ඩක් ඒගොල්ලන්වත් එන්කරේජ් කරනවා එහෙම නැත්නම් ඒගොල්ලන්වත් දිරිමත් කරනවා කියලා මට හිතෙනවා. අපිට මෙහෙම සබාවක් හැදිලා තියෙන්නේ අපේ සතිමත් අත්දැකීම් බෙදා හදා ගන්න. ඉතින් ඒ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන ඔගොල්ලන් දිනපතා මේක පුහුණු කරනවා වගේම හැකි හැම වෙලාවකදීම මේ සතිමත් අධ්‍යක්ෂීම් ලියලා අපි මේ අපේ කල්‍යාණ මිත්‍ර පිරිසත් එක්ක බෙදා හදා ගන්න කියලා මතක් කරනවා. ඒක තමන්ට තේරෙන විදිහට සරලව ලියන්න උත්සාහ කරන්න. සතිමත් ඇවිදීමකදී කොහොමද පාද පොළවේ ගැටෙනවා දැනුනේ, වම් පාදයේ සහ දකුණු පාදයේ අතර වෙනසක් දැනුණාද, ඒ වෙනස නොදැනී ගියාද, එහෙම නැත්නම් පීවර කීයක් යන්න පුළුවන් වුණාද, ඒ වගේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ශරීරයේ හුස්ම දැනුණාද, උදරයේ පිම්බීම හැකිලිම දැනුණාද, ඉරියව්වද දැනුනේ, ඒක කොහොමද ඒ දැනුණු ආකාර වෙනස් වුණේ කියන කාරණා ගැන තමන්ට තේන විදිහට අත්දැකීම් ලියන්න පුළුවන්. එහෙම ලියලා අපිට ඒ අත්දැකීම් Google Form එකට හරි එහෙම නැත්නම් අපි මිලිපිනේ හරි යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ හැමදාම වගේ දේශනාවෙන් පස්සේ අපිට ලැබෙන ප්‍රශ්න, ඕගොල්ලෝ ලියන ප්‍රශ්න අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරාට පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒවට උත්තර පිළිතුරු ලබා දෙනවා, උපදෙස් ලබා දෙනවා. ඉතින් හැමදාම මතක් කරනවා වගේම අපේ වැඩසටහන හැම දවසකම ලංකා වෙලාවෙන් උදේ 7ට, මෙල්බන් වෙලාවෙන් මේ දවස්වල 12 මාට හවස පැවැත්වෙනවා. ඉතින් හැමදාමත් මේ විදිහට සම්බන්ධ වෙන්න කියලා හැම සතියෙම මතක් කර සිටින ගමන්ම අපි උපදෙස් පත්‍රිකාව බෙදා හදා ගැනීම අවසන් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අපි වැහෙනවා නම් අපි ප්‍රශ්න උත්තර වැඩසටහන සඳහා යොමු වෙමු කියලා මම මතක් කරනවා ස්වාමීන් වහන්සේ.
ඇහෙනවා? සාකරාම්ද්‍රෝ නැහැ,
වැඩම කළ නෑ ස්වාමීන් වහන්ස. මං කලිනුත් ඔබ වහන්සට ආරාධනා කරා, මං හිතන ඔබ වහන්සට ඇහුන්නේ නෑ කියලා ඒක.
හරි,
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් ඒ ආරාධනාව පිළිගත්තට. පත්මනන්දා, මම පත්මනන්දට ආරාධනා කරනවා අද දවසේ ප්‍රශ්න සාකච්ඡාව මෙහෙම ලෙස. බොහොම පින්,
බොහොම පින් රාජිකා. මම මේ පොඩක් කලබලෙන් හිටියේ අද දවසේ, මේ නිසා මේ ටිකක් ප්‍රමාද වුණා මේ සම්බන්ධයෙන්. මං දැනට එක වාස්තාවක් අපිට තියෙනවා, මොකද මට අර අපේ ඊමේල් එකට මට ලොග් වෙන්නත් අමාරුයි. අද මේ ප්‍රශ්නයක් තියෙනවා, අර අපේ NV beginners ඊමේල් එක බලන්න විදිහකුත් නැහැ. ඒ නිසා මම මේ දැනට තියෙන එක රිපෝර්ට් වාර්තාවක් තියෙනවා, මං ඒ කියවන්නම්. අවසරයි ස්වාමින් වහන්ස, මේ සක්මන් භාවනාව ලනුපැදුරේ දෙතුන් වරක් ඉහුසුලුව එහා මෙහා සක්මන් කර පසුව ඔසවනවා තබනවා වශයෙන් සක්මන් කළෙමි. පාදවලට පැදුරේ රළු බව දැනුනි. එක් පාදයක් විලුඹ මැද කොටස ඇඟිලි කොටස වශයෙන් ඔසවනවත් සමගම අනෙක් පාදයේ විලුඹ මැද කොටස ඇඟිලි කොටස වෙත ශරීරයේ බර යොමුවන බව දැනුනි. ඔසවන පාදයේ මහපට ඇඟිල්ලට යම් පීඩනයක් ඇති වී ශරීරයේ මුළු බර අනික් පාදයට යොමු වී නැවත බිමට තබන පාදයේ විලුඹ පොළව මත ස්පර්ශ වනවත් සමගම එම පාදයට ක්‍රමයෙන් ශරීරයේ බර යොමු වන බව දැනුනි. සිත වරින් වර වෙනත් අරමුණු වලට හා අවට නිවෙස් වල අයගේ කතාබස් වලට යොමු වී නැවත පාද පතුල වෙත අරමුණු විය. සක්මන් පතේ කෙළවරට පැමිණි පසු නවතින බවත් හැරෙන බවත් සිහිපත් කළෙමි. සමහර අවස්ථාවල සමබරතාවය නැති වී වැටෙන්නට යන ආකාරයක් දැනුනි. පසුව සක්මන ක්‍රමයෙන් පහසු බවක් දැනුනි. විනාඩි 20ක පමණ කාලයක් නොදැනීම අවසන් විය. පරයන්කය, පළමුව පුටුවේ වාඩි වී සිටින ආකාරය ගැන සිත යොමු කර පසුව උදර ප්‍රදේශයේ හාපපු ප්‍රදේශයේ පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් ශරීරයේ තද ස්වභාවයක් යුක්ත විය. පාද හෝ අතේ ඇඟිලි පිළිබඳ දැනීමක් නැති විය. කන් අඟුල් වැටි ගල් ගිය ආකාරයක් දැනුනි. අතපය සොලවා බලන්නට සිතුනද එසේ සිටිවනම සිටියෙමි. වරින් වර පිම්බීම හැකිලීම දැනුනි. ටික වේලාවකින් කුඩා දීප්තිමත් එළියක් වරින් වර ඇති වෙමින් නැති විය. නිතරම වරින් වර නිින්දෙන් අවදි වූ ලෙස බෙල්ල කඩා වැටි ඇති බව දැනි සිරුර කෙලින් කරන අතර සිතට කිසිම සිතුවිල්ලක් නැතිව මා නිින්දක සිටිනවත් වරින් වර ගැස්සමින් අවදි වී පිම්බීම හැකිලීම වෙත සිත යොමු කරන බවත් දැනෙන නිසා පෙරලද උපදේශ අනුව පර්යංකයේ යෙදෙන වේලාව විනාඩි කිහිපයකට සීමා කර සක්මන හා එදිනෙදා සිහිය පවත්වා ගැනීමට යොමු වෙමි. ගිය වසරේ වෙසක් මස සිට නොකඩවා භාවනාවට යොමු වුවද නිවසේ සුරතලයට බලුපැටවකු ඇති කිරීමට කළ තීරණය නිසා උදේ වරුවේ විනාඩි 45ක් පමණ කළ භාවනාව මාස 6ක පමණ කාලයක් පුරා නැවතිනි. එහෙත් එදිනෙදා කාර්යාලයේ වැඩ කරන අතර හා නිවසේ සාමාන්‍ය කටයුතු කරන අතර ස්වල්ප වේලාවක් කයට සිත යොමු කිරීමට පුරුදු විය. මෙහිදී මට අවබෝධ වූයේ එවැනි සුළු මොහොතක් සිත සතිමත් කිරීමෙන් පසුව එදිනෙදා සුළු ප්‍රශ්න පහසුවෙන් විසඳී දවසේ වැඩ කටයුතු පහසුවෙන් සැහැල්ලුවෙන් නිමාවන බවයි. දැනට සතියක පමණ කාලයක සිට නැවත සුළු වේලාවක් හෝ භාවනාවට යොමු වීමට මූලික හේතුව වන්නේ මෙම පහසුවයි. භාවනාව ධර්මාවබෝධයට වඩා එදිනදා කටයුතු පහසුවීමට මූලික වන බව අවබෝධ වීම ප්‍රතිපදාව තුළ අඛණ්ඩව යෙදීමට මට හේතු බව අවංකව කිව යුතුයි. උපදෙස් ලබා දෙන ස්වාමින් වහන්සේලාටත් අනුග්‍රහය දක්වන පිරිසටත් පින් දෙමි. ස්වාමින් වහන්සේ එපමණයි වාර්තාව.
ඕකේ, අර පරියංග කොටස විතරක් ආපහු කියවන්න පුළුවන්ද?
පුළුවන් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ලනු පැදුරේ පළමුව කුටුවේ වාඩි වී සිටින ආකාරය ගැන සිත යොමු කර, පසුව උදර ප්‍රදේශයේ හා පපු ප්‍රදේශයේ පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් ශරීරයේ තද ස්වභාවයක් යුක්ත විය. පාද හෝ අතේ ඇඟිලි පිළිබඳ දැනීමක් නැති විය. කන් අගුල් වැටි ගල් වී ගිය ආකාරයක් දැනුනි. අතපය සොලවා බලන්නට සිතුරද එසේ සිටිනම සිටියෙමි. වරින්වර පිම්බීම හැකිලීම දැනුනි. ටික වේලාවකින් කුඩා දීප්තිමත් එළියක් වරින්වර ඇති වෙමින් නැති විය. නිතරම වරින්වර නිින්දෙන් අවදි වූ ලෙස බෙල්ල කඩා වැටි ඇති බව දැනී සීරුවෙන් කෙලින් කරන අතරතුර සිතට කිසිම සිතිවිල්ලක් නැතිව මා නිින්දක සිටින බවත්, වරින්වර ගැස්සෙමින් අවදි වී පිම්බීම හැකිලීම වෙත සිත යොමු කරන බවත් දැනෙන නිසා පෙරලද උපදෙස් අනුව පර්යංකයේ යෙදෙන වේලාව විනාඩි කිහිපයකට සීමා කර සක්මණ හා එදින්දා සිහිය පවත්වා ගැනීමට යොමු වෙමි. ඒක තමයි ස්වාමීන් වහන්සේ අදාළ.
හරි, ඔව් ප්‍රමාණවත්. හොඳයි, එතකොට දැන් ওই වார்த்தාවේ විස්තර සහිතව ලියලා තියෙනවා. ඒක ගැන සන්තෝෂයි අහගෙන ඉන්න කෙනෙක්ටත් මේක තුල යම් යම් කරුණු ටිකක් හොයාගන්න පුළුවන්. දැන් අර කී විදිහට අර අපි මුලින්ම මතක් කරපු අර මුල මැදාග බැලීම පිළිබඳ විස්තරයකුත් ලියවිලා තියුණා. අර පතුල තියෙනවා නම් විලුඹ මැද හරිය කොට්ටේ ඇඟිලි විදියට කොහොමද මේ පතුල වදින්නේ කියලා මේ අරමුණ මුල මැද අග බලන අසුලුව කල් ගෙවලා තියෙනවා. ඒක හොඳ දෙයක්, ඒ උත්සාහය හොඳයි. ඊට පස්සේ අපි හිතමු අර වෙනත් අරමුණු වලට හිත ගියත්, අවට නිවෙස් වල සද්ද වලට කතා බහට හිත ගියත්, ආපහු අර හිතවිලි වගේ ඒවට හිත ගියත්, නැවත පතුලට එන ක්‍රමවේදය ඒ හුවමාරුව දක්නාසුලුව කටයුතු කළ තියෙනවා. ඉතින් ඔන්න ඔය ශිල්පේ අවශ්‍යයි. දැන් අපි හිතමු අවට නිවෙස් වල සද්ද අපිට වලක්වන්න බෑනේ, මේ මිනිස්සුන්ට කතා කරන්න එපා කියලා කියන්න බෑනේ. ඒ වෙනුවට මේ පුහුණුව වෙන කෙනෙක් ඒක ප්‍රයෝජනෙට අරගෙන තමයි පුහුණු වෙන්නේ. කොහොමද යාට තේරෙනවා මේ පතුලේ ඉඳලා වටපිටාවේ සද්දෙකට ගිහිල්ලා ආපහු පතුලට එන ශිල්පය. එහෙම නැත්නම් පතුලේ ඉඳලා හිතවිලි කිහිපයකට ගිහිල්ලා නැවතත් පතුලට එන ශිල්පය. අන්න ඔය හුවමාරුව ඕකාරා ඉරියාපද සන්ධියක් වගේ අවස්ථාවක් තමයි මේ අරමුණු හුවමාරු වෙනකොට. ඔන්න ඔය හුවමාරුව බලන අසුලුව කල් ගෙවිය යුතුයි. ඒ හුවමාරුව ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නෑ අපි. ඒ වෙනුවට ඒක ලං වෙලා නිරීක්ෂණය කිරීම තමයි වැදගත්. මේ පතුලේ තියෙන අවධානය කොහොමද හිතවිල්ලකට පැනලා නැවත පතුලට එන්නේ. සිහිය සමග කියපු මනා නුවණක් ගැන කතා කරනවා නම් ඔන්න හුවමාරුව දක්නා අසුලුව කල් ගෙවීම වැදගත්. ඒක නිසා ඒ පුහුණු වෙලා තියෙන ආකාරය හොඳයි. ඒ සක්මණේ කොටසේ මේ විස්තරේ වටිනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අර පරියංග කොටස ගත්තොත් අර ඇඟ කොටස් නොදැනී ගිහිල්ලා ගල් වුණා වගේ, මේ බෙල්ල කඩා වැටුණා වගේ, නිින්ද ගියා වගේ, මේ ගැස්සි ගැස්සි අවදි වෙනවා වගේ, මේ යන ක්‍රියාවලිය තනි කරම මේ හොඳම භාවනාව. හොඳම භාවනාව. එතකොට ඒක අත්දකින්නසුලුව නැවත නැවත පරියන්කේ වැඩි වෙලාවක් කල් ගෙවීම තමයි ක්‍රමවේදය. ඒක මගහැරලා යාම නෙමෙයි. ඕක හොයලා තමයි මෙච්චර දවසක් භාවනා කරේ. හැබැයි ඒක මග අරින්න කරුණු කාරණා යෙදිලා තියෙනවා. අපරාධීටින් ඒ ලැබුණ අවස්ථාව ඕකම තමයි භාවනාව කියලා හිතාගන්න. ওই භාවනාව තුල කොහොමවත්ම මම ඒක පවත්වන්න බෑනේ. මම යාට සම්පූර්ණ තර්ජනයක්. තර්ජනයක් ඔය කියලා තියෙන අත්දැකීම. ඉතින් ඒකම තමයි විය යුත්තේ. ඒකම තමයි විය යුත්තේ. එතකොට අපේ මමයා කියනවා, අම්මෝ මේක හරියන්නේ නැහැ, මේ නිින්ද ගියාද කොහෙද, මේ භාවනාව කරලා වැඩක් නැහැ කියලා ඒක මගහරින්න උත්සාහ ගන්නවා. ඉතින් අපරාධේ. අපරාධේ. ඒක නිසා ඔය ලැබිලා තියෙන අවස්ථාව, ඔය අත්දැකීම හොඳම භාවනාව කියලා හිතාගත්තා නම් ඒක නැවත නැවත මම දවස නිතිපතා කොහොමද වඩා ගන්නේ කියලා උත්සාහවන්ත වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඔය අත්දැකීම වෙන මුකුත් වෙනසක් කරන්න ඕනේ. ඔය අත්දැකීම නැවත නැවත විඳින්න තමයි තියෙන්නේ. ඕක තමයි උත්කෘෂ්ඨම භාවනාව කියලා හිතාගන්න. මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ හිතාගෙන නිතිපතා සක්මනක් පරියන්කයක් විදිහට ඔය පුහුණුව කරන්න ඕනේ. ඒ අනුග්‍රහය කළ යුතුයි. අර එදිනෙදා ජීවිතයේ අර පොඩ්ඩකට සිහිය පිටවා ගැනීම හොඳයි. හැබැයි ඒකම ප්‍රමාණවත් නැහැ. මේ විදිහට සක්මනකින් පරියන්කකින් අනුග්‍රහයක් විය යුතුයි. ඒ අනුග්‍රහය සහිතව අවුරුදු කිහිපයක් කරගෙන යා යුතුයි. ඉතින් ඔය ලැබුණු අවස්ථාව අපතේ යවන්න එපා කියන දේ තමයි අපිට ඉතින් විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. මොකද අපරාධේ. අපරාධේ. ඊට පස්සේ ඉතින් ගෙවල් දොරවල් වලත් නොයෙකුත් බාධක මතුවෙන්න පුළුවන්. අර නිකන් කතාවටත් කියනවනේ මේ බල්ලොත් එක්ක නම් බෑ කියලා. බල්ලොත් එක්ක බෑ වගේ තමයි මේ රිලව් එක්කත් බෑ අප්පා. හරි හරි කරදරේ. ඔය සත්තුන්ගෙන් හරි පලිබෝධ. සත්තුන්ගෙන් පලිබෝධ. දැන් පන්සලකට ගියොත් ඒ පලිබෝධේ නෑ. පන්සලල් වල තමයි බල්ලෝ පූසෝ තනිකරම අනාථ නිවාස බවට පත් වෙලා තියෙන්නේ. බෞද්ධයා හාමුදුරුවන්ට තෑගි දෙන්න කොහොම හරි ගිහිල්ලා පන්සලේ කොහෙන් හරි මුල්ලකින් තියලා එනවා. දැන් මේ ආරණ්‍යකට වගේ තනිකර පලිබෝධ. පලිබෝධ මේ කරණා ප්‍රතිපදාවකට භාවනාවකට බාධයි. දැන් සාමාන්‍ය මෙහි බල්ල පූසොන්ට ඉඩ නැහැ. මෙහි ඒ ඔපචුනිටි නැහැ. වහල ඔෆිස් එකෙන් උනත් කන්න දුන්නොත් තමයි ඔය සත්තු රැඳෙන්නේ. හරිද? එතකොට අන්න කන්න දෙනවා නම් පටස් ගාලා හොයන්න පුළුවන්. මොකද නැත් බල්ලෙට පූසෙට ඔය සතෙට මං කියන්නේ මේ ගෙදර හදන උන්ට නෙවෙයි, මේ අනාථ නාථ වෙච්ච උන් ඇවිල්ලා මේ සෙට් වෙනවනේ. ඒ වගේ එකෙට කන්න නැත්තම් ඌ ඉන්නේ නැහැ. අර පහල ඔෆිස් එකේ මහත්තයා කියනවා මේ උඩට ගියොත් ස්වාමින්වංශ බල්ලෙක් ආපහු පහලට එන්නේ නැහැලු. ඒ කියන්නේ ඌ උඩ කන්න තියනවා කියලා තමයි කියන්නේ ඔය. හරි. ඌ උඩ පදිංචි වෙනවා. ආරන්නේ පදිංචි වෙනවා. ඉතින් ඒකේ ඉඳ නැවත නැවත මේ සත්තුන්ගෙන් හරි පලිබෝදයි. අපි කරන ප්‍රතිපදාවට පුහුණුවට දැන් කලින් මැනේජර් මහත්තයා ඉන්නකොට ඔතන බල්ලෝ ඉඳියේ නැහැ. දැන් ඉන්නවා 10ක් විතර පදිංචි වෙලා. ඒ කියන්නේ කවුද අලුත් මැනේජර් මහත්තයා කන්න දෙනවා කියලා තමයි කියන්න වෙන්නේ ඉතින් එතකොට. පැහැදිලිවම අර කවුරු බොරු කිව්වත් බල්ලා බොරු කියන්නේ නැහනේ. ඌ ඉන්න විදිහට තේරෙනවා කන්න දීලා හොඳට තර වෙලා තමයි මේ ඉන්නේ කියලා. ඉතින් ඒකෙන් හින්දා සාමාන්‍යයෙන් ආරණ්‍යයකට භාවනා මධ්‍යස්ථානයකට එන සත්තු එලවන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. බුදුහාමුදුරුව මට මතකයි දවසක් ඔය දානදායකයෝ වගේක් ආව වැඩසටහනකට. හරිද? ඇවිල්ලා දැන් ඒගොල්ලන්ට පැය එකමාරයි ඔය වැඩසටහන තියෙන්නේ. අනේ ඉතින් ආර උඩට ගියා සක්මන් කරමු කියලා 10-15 දෙනෙක් ඔන්න සක්මන් කරා. ඒ අතරේ ඉන්දියා මේක තරුණ ළමෙක් මේ ඇවිද ඉන්නකොට කොහෙද යන අර කරුමෙට වගේ එයාගේ ভাইබ්‍රේෂන් එකට හරියන බල්ලෙකුත් ආවා. ඇවිල්ලා ඒ බල්ලා සක්මනේ පිටිපස්සෙන් වැටුණා. රවුමක් දෙකක් තුනක් පිටිපස්සෙන් වැටුණා. අනේ ඉතින් මේ බල්ලා බාරගෙන ගියා ආපහු පහළට. කන්න මොනව හරි දෙන්න වෙන්නේ නැති. කන්න දීලා ආපහු සක්මන ඉවර වෙන වෙලාවෙදි වගේ මේ උඩට ආවායි බල්ලා එක. ආයේ ඌ පස්සෙන් වැටි වැටි සක්මන් කරා වට දෙක තුනක්. ඊට පස්සේ ඔන්න මේ වැටසටහන ඉවරලා ගියා. ඔක තමයි වැඩේ. ඒ කියන්නේ අර ආරන් එකට ඇවිල්ලා බල්ලෙක් කුරතල් කර කර ඉඳලා ගෙදර ගියා කියන දේ තමයි අන්තිමට කරලා තියෙන්නේ. මේ මොකක් එක්කද අපි මේ ගනුදෙනු කරන්නේ? මේ සංසාරයක් ගැන කතා කරන්නේ. මේ සංසාර ගමන නිවා ගැනීමක්, මේ දුක නිවා ගැනීමක් පිළිබඳ කතා කරන්නේ. මේ මෙරි මෙරි ඉපදී යන මේ ක්‍රියාවලියෙන් අත්මිදීමක් ගැන කතා කරන්නේ. හැබැයි බල්ලොත් එක්ක බෑ ඉතින් කරන්න අර කියන වගේ. බල්ලොත් එක්ක බෑ. ඔය දානදායක කට්ටියන්ටත් පේන හොඳ පොළු පාරක් අර පොල්ලක් අරගෙන බල්ලට දුන්නා නම් අන්න ආමඳුරෝ හරි කමටහන සුද්ධ කරා වෙනවා. මේ 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 වටිනාකම මේ බර තැබීම හරියට තේරුම් ගන්න ඕනේ. මේ මොකක් එක්කද මේ ගනුදෙනු කරන්නේ? බල්ල වරතල් කරන්න නම් ඉතින් ඔය මේ 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 ඕඩ තරම් අවස්ථා තියෙනවනේ. ඔව අර නිකන් අර අර මේ ප්‍රතිපදා අර අර මොනවද මේ වෘත අර ඒ දවස්වලත් ඉඳලා තියෙනවනේ බලු වෘතයෙන් ඉඳපු කට්ටිය ඉඳලා තියෙනවා. ඔය බටහිර ලෝකේම ගොඩ දෙනෙක් ඉන්නවා බලු වෘතයෙන් ඉන්න කට්ටිය. ඒගොල්ලෝ තනි කරම අර බල්ලා සමාදම් වෙලා තමයි ඉන්නේ. ගෙදර අම්මා තාත්තාත් නැහැ බල්ලෙක් ඉන්නවා බල්ලා තමයි තමුන්ගේ හොඳම යාළුවා. ඉතින් බල්ලත් එක්ක තමයි දවස පුරාවට ගෙවන්නේ බලු සංකල්ප තමයි වඩන්නේ. බල්ලත් එක්ක තමයි බුදිය ගන්න. ඉතින් ඔක්කොම අර බලු හිතක් බලු සංකල්ප වඩමින් කල් ගෙවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේකින් ඇවිල්ලා අහනවා මේ මම මේ විදිහේ බලු වෘතයක් කරනවා. මේකේ මේ කරාම දෙවියෙක් බ්‍රහ්මෙක් වෙලා උපදිනවයි කියලා අපි අහලා තියෙනවා අපේ ආචාර්යවරුන්ගෙන්. ඔබ වහන්සේ මොකද කියන්නේ? අනේ ඔය ප්‍රශ්නේ අහන්න එපා මගෙන් කියනවා. දෙවෙනි පාරත් අහනවා. දෙවෙනි පාරත් කියනවා අනේ අහන්න එපා ඔක මං කියන්නේ කියලා. තුන්වෙනි පාරත් අහනවා. තුන්වෙනි පාර කියනවා ඉතින් බෑනේ මේ බේරෙන්න බෑනේ අහනවන්නේ නැවත නැවත ඒක ඉඳා කියන්නම් කියලා. කියලා කියනවා මොකද්ද දැන් ඔය බලු සංකල්ප වැඩලා තියෙනවා බලු හිත සමාදම් වෙලා තියෙනවා බලු ප්‍රතිපදාවක් කරලා තියෙනවා. ඕක හරි ගියොත් බල්ලොන් අතර ඉපදෙනවා වැරදුනොත් නිරේ ගිහිල්ලා උපත්ති ලබනවා කියලා. අර මනුස්සයා ඕ ගාලා අඬාගෙන අඬා වැටෙනවා. ඕකනේ ඉතින් මං කිව්වනේ ඕක අහන්න එපා කියලා දැන් ඉතින් ඔය කිව්ව හින්දානේ මම අඬන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරි සෝක් අප්පා. හරි හරි සෝක් මේ වගේ සංවාද බැලුවාම අර නිකන් අර නිකන් මේ මේ අමුතු නිකන් විහිළුවක් කරන්නේ මේ. අහන්න එපා අයියෝ ඒ ප්‍රශ්නේ අහන්න එපා කියනවා. දෙවෙනි පාරත් අහනවා. එපා ගුවම කොහොමත් අහනවනේ. දෙවෙනි පාරත් කියනවා අහන්න එපා මම ඕකට උත්තර දෙන්න. තුන්වෙනි පාරත් අහනවා. බෑනේ ඉතින් අහන ඉඳ කියන්නම් කියලා කියනවා. ටියෝග තමයි වැඩේ. ඉතින් ඒකේ ඉඳ ගෙවල් දොරල් උනත් සතෙක් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් බලන්න ඕනේ ඉතින් තම තමුන්ගේ විවේකයත් රැකගෙන ඒ වගේ වැඩ සිද්ධ කරන්න. ඔය බල්ලේ බල්ලෙක් නටතු කරනවා කියන්නේ ලේසි නෑ අප බැලුවාම. මේ 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 ඌව නඩත්තු කරන්න ඕනේ ඌට කාලේ වැය කරන්න ඕනේ නාවන්න ඕනේ. ඉතින් අපේ ගෙදරත් මම ඒ දවස්වල බල්ලෙක් ගෙනාවා. බල්ලෝ හදලම නැහැ බල්ලෙක් කඩලා බලමයි කියලා හොඳ නිකන් ඇල්ටේෂන් වල්ටේෂන් කලවම් වෙච්ච බල්ලෙක් ගෙනාවා. අම්මා ගේනකොටම ගුවා මම නම් නාවන්නේ ඔය ගෙනාවා නම් ඔය බල්ලා නාවලා කරලා තියාගන්න කියලා. අනේ වරක් දෙවරක් ගෙලා ගෙනාවට පස්සේ නෑව ඉතුරු අවුරුදු 12ක් විතර බල්ලා ඉන්න කම නෑවේ අම්මා තමයි. මොක තමයි වැඩි. ඉතින් ඒකේ ඉඳා තම තමුන්ගේ විවේකය රැක ගන්න ක්‍රමවේදයක් හොයා ගන්න වෙනවා. ප්‍රතිපදාව දිගට කරගෙන යන ක්‍රමවේදයක් හොයා ගන්න වෙනවා. බල්ලාට උනත් බල්ලාගේ මට්ටම කියලා දීලා ඒ යම් පමණකට පාලනය කරලා තියා ගන්න වෙනවා. ඉතින් මම දන්නේ නැහැ ගෙවල් දොරවල ඒව කොහොම කරගන්න වේවිද කියලා. කෙසේ නමුත් මෙන්න මේ වටිනාකම තේරුම් ගත යුතුයි. ඊට පස්සේ තව කරුණක් කියලා තියුණා ධර්මාවබෝධයට වඩා එදිනෙදා මේ කටයුතු පහසු කරගන්න තමයි මේ පුහුණුව යෙදෙන්නේ කියලා මම දකිනවා කියලා. ඒ දැකීම හොඳයි. දැන් ඔගේ කියලා තිබුණේ මොකද්ද? ධර්ම අවබෝධයට වඩා එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න තමයි මේ පුහුණුව යෙදෙන්නේ කියලා. එතකොට මට කියන්න තියෙන්නේ මේ එදිනෙදා වැඩ කටයුතු පහසු වීමම තමයි ධර්ම අවබෝධය කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඈ වෙනදාට වැඩිය පහසුවෙන් මේ ජීවත් වෙන්න පුළුවන්. වෙනදාට වැඩිය ආතති අඩුවෙන් මේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. වෙනදා කම්පැනි වෙන දේවල් වලට කම්පැනි නොවි ඉන්න පුළුවන්. ඕකම තමයි ධර්ම අවබෝධය කියන්නේ. ඕ වෙන එකක් නැහැ. දැන් අද කාලේ මේ වැරදිලා තියෙන මේ ශාසනයට මොකද්ද? ධර්ම අවබෝධයේ උඩින් තියන ලොකු කරඬුවක කරලා කොහෙන් හරි උඩකින් තියනවා. අපි ඉන්නේ පහළ මේ. උඹලා ඉන්නේ පහළ. උඹලා ගිහියෝ නම් කොහොමත් පහළ කියලා. ඊට පස්සේ අතරමැද කොන්ත්‍රාත් එක කාටද හම්බ වෙන්නේ? යන්න බඩ වඩා ගන්න ක්‍රමවේද තමයි තියෙන්නේ. අර පහළ ඉන්න ගිහියව කොහොමද අර උඩ තියෙන ධර්ම අවබෝධය සඳහා මේ මේ කනෙක්ෂන් එක හදලා දෙන්නේ සම්බන්ධ කරලා දෙන්නේ ඔන්න බඩ වඩා ගන්න පරතරය තමයි තියෙන්නේ. නෑ ඒක නෙමෙයි ඔය ධර්ම අවබෝධය කියන එක පොළොවට ගන්න ඕනි. ඔය කරඬුව බිමට වඩම්මන්න ඕනි. වැඩම්මුවම තේරෙනවා ආ මේ දිනදා ජීවිතේ පහසු වීමම තමයි ධර්ම අවබෝධය කියන්නේ. අර වචන ගොඩකට නෙමෙයි. අර වචන ගොඩකට නෙමෙයි ධර්ම අවබෝධය කියන්නේ. ඒ වුණාට එදිනෙදා ජීවිතේ වැඩි වැඩියෙන් පහසු වෙනවා. ඈ වෙනදාට වැඩිය ප්‍රශ්න තිබුණාට මොකද ප්‍රශ්න වලින් නොසැලී කටයුතු කරන්න වෙනවා. හැකි වෙනවා පුළුවන් වෙනවා. ඈ වෙනදා තරම් ප්‍රශ්නවල දුක් ගන්න ස්වභාවයක් නැහැ අඩු වෙලා යනවා. අන්න පූර්ණ ධර්ම අවබෝධය කියන්නේ මොකද්ද? එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ලෝකේ. ප්‍රශ්නයක් නැති උනේ කොහොමද? ප්‍රශ්න නැති වෙලා ගිහිල්ලාද? නැහැ එහෙම එකක් නැහැ. ප්‍රශ්නවලට තමුන්ගේ හිත සැලෙන ස්වභාවේ නැති වුණා. තමුන්ගේ හැඟීම් හිතවිලි වැඩි වැඩියෙන් निराවුල් වුණා. ඈ හිත තුල ඇබ්සලියුට් ක්ලැරිටි තියෙනවා කියන්නේ මොකද්ද? ඈ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ලෝකේ. ඇබ්සලියුට් ක්ලැරිටි නැති හින්දා තමයි අපිට මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නේ. අපේ හිතේ निराවුල් ස්වභාවය අඩු හින්දා තමයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ. ඈ ජීවිතේ මෙච්චර වෙහෙස. මේ සුගතිය උප්පත්ති ලැබිලා ඉන්දියාට මොකද අපායක ඉන්නවා වගේ තමයි මේ මනුස්ස ජීවිතේ දැනෙන්නේ. හරි? ඒ මොකද හේතුව? අන්න ධර්ම අවබෝධය නැති හින්දාම තමයි. ධර්ම අවබෝධය ලැබුණා කියන්නේ මේ වචන ටිකක් නෙමෙයි ලැබෙන්නේ. සෝවාන් කියලා සර්ටිෆිකේට් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද ලැබෙන්නේ? මේ ජීවිතේ මිට වැඩි හොඳට ජීවත් වෙන්න පුළුවන්. වෙනදාට වැඩි හොඳට විවේකයෙන් මේ ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. ආතතියේ අඩුවීමක් තියෙනවා. මේ 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 ප්‍රශ්න ගැටළු වලින් නොසැලෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕකම තමයි ධර්ම අවබෝධය කියන්නේ. අර කරඬුව බිමට වැඩලා. ඈ ඒකින්ද එන්නේ නියම ධර්ම අවබෝධය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම වටිනවා. ඔය ලැබිලා තියෙන්නේ ධර්ම අවබෝධය තමයි යම් පමණකට. පමණකට. ඒක තව තව වර්ධනය කරගත්තොත් අන්න තව තව තේරෙනවා එදිනදා කටයුතු වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන්. මේ මිනිස්සු එක්ක බොහොම පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. මේ ප්‍රශ්නාවට මගේ හිත ඒවා ප්‍රශ්න නෙමෙයි මගේ හිතට කියන වෙනස මතුවෙලා ඒවි. ඉතින් මේ විදිහේ වෙනසක් පරිවර්තනය සඳහා උපකාර වේවා කියලා අපි මතක් කරමුනේ.
අවසරයි ස්වාමින් වහන්සේ, තව වார்த்தාවක් තියෙනවා. ඒ කියවන්නද? ඒක
කෙටි. හරි හරි. ඔව්, තියෙන වார்த்தාව ඔක්කොම කියවන්න තමයි අවසර දීලා
තියෙන්නේ. ඒයි ස්වාමීන්. අවසරයි ස්වාමින් වහන්සේ, මම උදෑසන 6 සිට 10 දක්වා 10 දක්වා පරයන්කේ හිඳගත්තා. උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳව සිත යෙදෙව්වා. ටික වේලාවක් යන විට සිත වෙනත් සිතිවිලි වලට යන්න පටන් ගත්තා. එම සිතිවිලි මේ මොහොතට අයිති නැති බව මෙනෙහි කළා. නැවත සිත ශරීරයේ පිහිටීමට ගෙනාවා. වාඩි වී සිටින අයුරු සිතින් දුටුවා. එය ඇටසකිල්ලක ආකාරයෙන් දුටුවේ. නැවත පිම්බීම හැකිලීමට සිත ගෙනාවා. මුළු උදරේම පිම්බෙනවා දැනුණා. හැකිලීම පිම්බීම තරම් ප්‍රබලව දැනුනේ නැහැ. සැරින් සැරේ සිත වෙනත් දේවල් වල එල්ලුණා. අවට කුරුල්ලන්ගේ ශබ්ද ඇසුණා. නැවත සිත ශරීරයට ගෙනාවා. සෑම විටම ශරීරයේ ඇටසකිල්ලක් ලෙසයි දැක්කේ. මෙලෙස විනාඩි 20ක් පමණ සිටියා. මේ මගේ පළමු වார்த்தාවයි. එපමණයි ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ විදිහේ වார்த்தාවක්, පළවෙනි වார்த்தාවක් අහන්න ලැබීම හැමදාම සන්තෝෂයට කාරණාවක්. මොකද එහෙම ආදුනික කෙනෙක් මේ පුහුණුව පටන් අරගෙන මේ විදිහට වார்த்தාවක් ලියලා ඉදිරිපත් කරා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ලොකු ජීවිත පරිවර්තනයක් සඳහා ආරම්භයක්. ඉතින් මේ වගේ එකකට අපිටත් සාක්ෂි දෙන්න ලැබීම සන්තෝසයි. ඔය පළවෙනි වார்த்தාවක් ලියලා ඉදිරිපත් කරාම අර නිකන් අර දේව શબ્දයක් ඇහෙන අවස්ථාවක් වගේ තමයි. දේව શબ્ද ගැන කියනවනේ මේ මේ දෙවිවරු මේ ප්‍රීතිගෝසා කරනවා, શબ્ද කරනවා. මේ මේ මහණෙනි මේ දේව શબ્ද කීපයක් මට මේ මේ ඇහෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. පළවෙනි දේව શબ્දේ මොකද්ද? මේ කෙනෙක් හිතනවා මේ මේ පැවිදි වෙලා නැත්තම් මේ ප්‍රතිපදාව පුහුණු වෙන්න කරන්න හිතනවා. තාම මුකුත් කරලා නැහැ. හිතනවා මම මේ භාවනා කරන්න ඕනේ, මම මේ පැවිදි වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ හිතීම පවා දේව શબ્දයක් සඳහා හේතු වෙනවා. දෙවිවරු ප්‍රීති ගෝසා කරනවා කියලා සාදුකාර දෙනවා කියලා භාග්‍යතුන්න් සඳහන් කරනවා. මොකක් කියලාද සාදුකාර දෙන්නේ? මේ මේ තැනැත්තා මේ මාර්යා සමග යුද්ධ කරන්න කල්පනා කරනවා කියලා. හරි. මාර්යා සමග යුද්ධ කරන්න කල්පනා කරනවා තාම. හැබැයි කල්පනා කරනවා කියලා අර කට්ටිය සාදුකාර දේව શબ્ද දෙනවා. ඈ ඊට පස්සේ දෙවනුව කියනවා, දැන් මේ තැනැත්තා මේ විදියට මේ ප්‍රතිපදාවක යෙදිලා කල් ගෙවනවා. පළවෙනි කමටහන් වார்த்தාව ලිව්වා කියලා කියමුකෝමාරද? එහෙම ලියලා කල් ගෙවනවා. එහෙම උත්සාහ කරනවා. එතකොටත් අර කට්ටිය සාදුකාර දෙනවලු, මෙන්න බලන්න මේ තැනැත්තා මේ මාර්යා සමග යුද්ධ කරනවා කියලා. ඈ දැන් අන්න හිතුව කලින් දැන් ඔන්න යුද්ධ කරනවා. ඒකටත් සාදුකාර දෙනවලු. තුන්වෙනුව සඳහන් කරනවා මේ මොකද්ද මේ තැනැත්තා මේ විදියට මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා, නිවන සාක්ෂාත් කරනවා. එතකොට අර කට්ටිය සාදුකාර දෙනලු, මෙන්න මේ මිනිස්යා මාර්යා එක්ක යුද්ධ කළ දිනුවා කියලා. ඔන්න ඉදියේ දේව શબ્ද තුනක් මට ප්‍රමුඛව ප්‍රබලව ඇහෙනවා කියලා භාග්‍යතුන් සංසේ සඳහන් කරනවා. එතකොට මේ දේව શબ્දයක් ඇහෙන අවස්ථාවක් තමයි ඇත්තටම. මේ විදියට මේ මම මේ උත්සාහයක් කරා, මේ විදියේ මෙන්න අත්දැකීමක් ලැබුවා කියලා ලියල ඉදිරිපත් කළ තියෙනවා පළවෙනුව. ඒක වටිනවා. හරිද? එහෙම ඉදිරිපත් කරපු කෙනෙක්ට අපි කියන්නම්, ඔතන ඔය සඳහන් කරනවා මේ මේ ඔය එදිලා තියෙන විදිය ගැටලුවක් නැහැ. නමුත් ඔතන කියනවා මේ හිතවිලි එනවා, මේ හිතවිලි මේ මොහොතට අයිති නැති ඒවා කියලා බැහැර කරන්න උත්සාහ ගත්තා කියලා. ඇත්තටම හිතවිලි ගත්තොත් හිතවිලි මේ මොහොතට අයිති නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, හරිද, එහෙම විමසුවොත් අපි නිකන් අර කතාවට කියනවා තමයි මේ වර්තමාන මොහොත ඉක්මෝල යන්න දෙන්න එපා, මේ සිතවිලි අතීත අනාගත දේවල් ඔස්සේ ගෙතෙන්න දෙන්න එපා කියලා ඔහොම කියනවා තමයි. කිව්වට මොකද, ඔය හිතවිලි එන්නේත් මේ මොහොතේ. කවදාවත් අපි අතීතයට ගියා කියලා යන්න ලැබිලා නැහැනේ කවදාවත්. කවදාවත් අනාගතයට යන්න තාම ටයිම් මැෂින් එකක් හම්බුනේ නැහැනේ. එතකොට හැමදාම ඔය ක්‍රියාවලිය යන්නේ මේ වර්තමාන මොහොතේ. හැබැයි මොකද වෙන්නේ, මේ හිතවිල්ලක් අරගෙන අතීත දෙයක් ඔස්සේ කාගෙන 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 යනකොට නිකන් අතීතයට ගියා වගේ ස්වභාවයක් මේ හිත තුළ මතුවෙලා එනවා. අනාගතයට ගියා වගේ ස්වභාවයක් මතුවෙලා එනවා. නමුත් ඇත්තටම වෙන්නේ මොකද්ද, මේ වර්තමානයේ ඉඳගෙන අතීතය පිළිබඳ සිහින මැවීමක්, අනාගත සැලසුම් ගැසීමක් තමයි ඔය තුල වෙන්නේ. ඉතින් ඒ හිතවිලි නොයා යුතුයි කියලා හිතුවොත් ඒක වැරදි. මේ හිතවිලි එනවා. මොකද තමයි හිතේ හැටි. එතකොට ওই හිතවිලි අතරෙන් හිතවිලි වලට ද්වේෂ කරන්නේ නැතුව, ඉතිලි එක්ක තරහ ගන්නෙ නැතුව, මම කොහොමද නැවත නැවත හුස්මට එන්නේ, පතුලට එන්නේ කියන ශිල්පය තමයි දියුණු කරගත යුත්තේ. හරිද? එහෙම නැතුව මේවා මේ නොවේයි කියලා කල්පනා කරොත් ඒක නෙමෙයි ක්‍රමවේදය. ඒ වෙනුවට මේ එන දේවල් අතරේ කොහොමද මම වැඩි වැඩියෙන් නැවත නැවත හුස්මට පතුලට එන ශිල්පය දියුණු කරගන්නේ කියන උත්සාහය තමයි වැදගත් වෙන්නේ. අන්න ඒ උත්සාහය තියෙනවා නම් අන්න ඒක තමයි මේ පුහුණුව බවට පත් වෙන්නේ. ඒක නිසා ඔය හිතවිලිත් මේ පුහුණුවේම කොටසක්. හිතවිලි හඹාගෙන යන්න අපේ උත්සාහයක් නැහැ. ඒ වෙනුවට මේ හිතවිල්ලක් අහම මගේ සිහිය එහෙම එහෙ වෙනවා. ඒ එහෙම එහෙ වෙන සිහිය කොහොමද නැවත ආපහු හුස්මට ගෙනහල්ලා තියන්නේ? අර හුවමාරුව, අර තඩමාරුව තමයි ඔතන සිද්ධ වෙන්නේ. එතකොට ඒක වරක් කරලා ප්‍රමාණවත් නැහැ. සිය දහස් වරක් කළ යුතුයි. කරනකොට තමයි ඒ ශිල්පයේ හැකියාව වැඩි වැඩියෙන් දියුණු වෙන්නේ. දැන් අපි හිතමුකෝ ඔය drive කරන කට්ටිය නේද? අර විදියට manual vehicle එකක් drive කරනවා නම් මේ gear මාරු කරන්න ගියාම ආධුනික කෙනෙක් හරි අමාරුයි. gear එකක් මාරු කරන්න ගියාම වාහනේ ඉතලා බරස් ගාලා සද්දයක් ඇවිල්ලා ඕමම තමයි gear මාරු වෙන්නේ. හරිම නිකන් මේ 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 වාහනයක් මාරු කරනවා වගේ අමාරුකින් තමයි gear එකක් මාරු වෙන්නේ. ඒක තමයි ඉතින් ආධුනික කෙනෙක් ගේ හැටි. නමුත් එයාට නැවත නැවත පුරුදු වෙනකොට, නැවත නැවත gear මාරු කරනකොට අන්න දවසක් එනවා මේ gear මාරු වෙනවද කියලා දැනෙන්නෙත් නැහැ. එච්චරට දැන් මේ හුරු වෙලා. අන්න ඒ ශිල්පේම තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඔය හිතවිල්ලක් එන වෙලාව නිකන් gear එකක් මාරු වෙනවා වගේ. බරාස් ගාලා සද්ද දාගෙන තමයි මුලින් ඕක හරි අමාරුවෙන් තමයි ඔය දේ වෙන්නේ. නමුත් අන්න ටික 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 මේ ශිල්පේ දියුණු වෙනකොට අන්න තේරෙනවා පහසුවෙන් මේ හිතවිලි ආවට නොකැඩෙන සිහියක්, හිතවිල්ලට මාරු වෙලා නැවත උස්මට ආවත් මට බාධාවක් වුන් නැති බව දැක දැනගන්න පුළුවන් ශිල්පයක් මතුවෙලා එනවා. ඉතින් ඒකින්ද නැවත නැවත සිය දහස් වරක් ඒකටම අවස්ථාව දෙන්න දුන්නහම ඔය හැකියාව තව දියුණු වේවි.
බොහොම පිං ස්වාමීන් වහන්ස, දැනට අපිට ලිඛිත වාර්තා ඒ ප්‍රමණයි තියෙන්නේ ලැබිලා තියෙන්නේ. මම මේ සම්බන්ධ වෙන සිටින ඔබ සැමට ආරාධනා කරනවා මේ වාචිකව යම් කිසි ප්‍රශ්නයක් හෝ සත්‍යමත් වීම පිළිබඳව ප්‍රශ්නයක් හෝ වාර්තාවක් පුළුවන් හැකිනම් ඉදිරිපත් කරන්න කියලා. ඔබගේ මේ zoom hand ඒ ඔප්ෂන් එක පාවිච්චි කරලා ඒ අපිට දැනුම් දෙන්න, එතකොට අප අවස්ථාව ලබා දෙන්න.
අපිට එන ඉක්මනට ඉවරයන් කරන්න පුළුවන් වේ වගේ අද.
එහෙම ස්වාමීන් වහන්සේ, කවුරුත් අත උස්සවන්නේ නැහැ. තව චුට්ටක් විනාඩියක් විතර අපි බලමුනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, මම මෙහෙමන රජිකාට ආලා දෙනවා මේ වැඩසටහන ඉතිරි හරිය කරගෙන යන්න.
බොහොම ස්තුති, බොහොම පිං පත්මනන්දා. අද දවසට වැඩසටහන අවසන් කරලා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කරන්න මම ඉන්ද්‍රනන්දට ආරාධනා කරනවා.
බොහොම පිං රජිකා, අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. අද දින අපට ඉතාම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණු අතර, ඒ වගේම ස්වාමින් වහන්සේ සතිය පිළිබඳ වාර්තාවලට ඉතාම අර්ථවත් උපදෙස් අනුශාසනා ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිසරණ වනේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත්, එමෙන්ම වැඩසටහන සහභාගී වී සිටින අප සියලු දෙනාටත්, වැඩසටහන මෙහෙයවන සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කිටි කරගෙන ප්‍රාර්ථනා කරන ආකාරයෙන් නිර්වාණ අවබෝධය සිදු කිරීමට හේතු වාසනේ වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන් අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච හම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච හම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්දේශනං. ආකාසට්ටාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. සාදු සාදු සාදු. එවැගේම අපගේ මීගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස.
හරි,
එහෙමයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත් තියෙන කතං සබ්බං අච්චයන් කමතමි බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ ශතාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං. ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සෝපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සියලු දිනාටම තෙරුවන් සරණයි.